නිදර්ශනයට අවශ්‍ය ටිකක් සාකච්ඡා කරලා ඒක කරන්නේ කොහොමද කියලා බලමු. ඒ අතර ප්‍රශ්න එහෙම තියෙනවා නම් අහන්න පුළුවන්. සාකච්ඡා කරන්න අවශ්‍ය දේවල් මම ඉස්සෙල්ලත් අපි අර දෙතිස් කුණප භාවනාව කරද්දි මතක් කළා. දැන් මේක මේ ලෝකෙට අයිති මට්ටමේ භාවනාවක් කියලා. ආර්ය දර්ශනේ නෙමෙයි එතන තියෙන්නේ. අපි අර ත්‍රිලක්ෂණේ මතක් කළාට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කිව්වට කෙස්ලොම් නේදත් එහෙම බෙදලා මේවා පිලිකුලයි දුගඳයි සුභය සාරයි කියලා බලනා. ඊළඟට අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරනවා. එතකොට ඒ අනිත්‍යයි කියලා අපි හිතන්නේ මොකද්ද වෙනස් වෙනවා කියන එක. දැන් අපි නිකන් මෙනෙහි කරනකොට අනිත්‍යයි කියන්නේ වෙනස් වෙනවා. එහෙම නැත්නම් මේ එක ආකාරයකට පවතින්නේ නෑ. වයසට යනවා, දිරලා යනවා. ඒ වගේ අදහසකින් තමයි ඔක කියන්නේ. දැන් එහෙම වෙනකොට මේ ශරීරය එහෙම වෙනකොට අපිට දුකයි. නේද? ඒක නවත්තන්න බැරි හින්දා අනාත්මයි කියනවා පාළනේ. නේද? ඔව්. දැන් ඔතන ටිකක් අපි විමසන්න ඕන. ඔය ටික දැන් ඔව් දැන් ඔය ටික දැනගන්න බුදුදහමක් අහලා තියෙන්න ඕනද? ඕන කෙනෙකුට කිව්වොත් ඔය ටික හිතව මුස්ලිම් කෙනෙකුට ගෙන් ඇහුවොත් ඔය ටික වෙනවද කියලා යත් ඔව් කියයි නේද? රාමතුයින් බුදුදහමක් අහන්නම ඕනද ඔක තේරුම් ගන්න? මේ ශරීරය වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන එක අපිට දුකයි. ඒක නවත්තන්න බෑ කියන එක. ඒක එතකොට ඒ අමුතුවෙන් දකින්න තරම් දෙයක්ද නැත්තම් සාමාන්‍යයෙන් ලෝකෙට අයිති පොඩ්ඩක් හිතන ඕන කෙනෙකුට පේන දෙයක් ඒක. නේද? ඕක මේ අර පෙර නොඇසු විරු ධර්මතාවයක්. එහෙම නැත්තම් හැංගිලා තියෙන බුදු කෙනෙක්ම හොයාගෙන කියන්න ඕන මට්ටමක්ද ඔය? නෑ නේද? කට එකෙන් තේරුම් ගන්න ඒ අපි අදහස් කරන්නේ ওই ලෝකෙට අයිති ලෝ සාමාන්‍ය ලෝකෙ කෙනෙකුට පේන ධර්මතා ටික. ඒ බුදුදහම කියන එක ඊට එහාට යනවා. ලොකු ගැඹුරක් තියෙනවා. අනිත්‍ය කියනකොට. නිකම්ම මේ වෙනස් වෙනවා කියලා අපි බැලුවත් නැතත් ඉතින් වෙනස් වෙනවා තමයි නේද? අපේ ශරීරෙත් වෙනස් වෙනවා, බාහිර දේවලුත් වෙනස් වෙනවා. දැන් තව විදිහකට අහුගොත් ඒ වෙනස් වීම දැකලා අපේ ඇලීම නැති වෙයිද? දැන් මේ ශරීරය වෙනස් වෙනවා කියලා දන්නවා නේද? ඕන කෙනෙක් දන්නවා. පොඩි කාලේ හිටිය හැටි නෙමෙයි දැන්. තව වයසට යනකොට මෙහෙම නෙමෙයි. කවුද හරි මැරිලත් යනවා. නේද? ඕක දැක්කා කියලා අපිට මේකට තියෙන ඇලීම නැති වෙනවද? තියෙනවා නම් දැන් නැති වෙන්න ඕන නේද? මෙච්චර එහෙම නැත්නම් අපි තව උදාහරණයක් ගත්තොත් අපි ඔය සමහර කෑම ಜಾති වලට එහෙම ආස වෙනවනේ. දැන් කෑම වෙනස් වෙනවා කියන එක දන්නේ නැද්ද? නරක් වෙනවා කියන දවසකට වඩා තියාගන්න බෑනේ ගොඩක් ඒ නේද? එතනත් ඒ වෙනස් වෙනවා, නරක් වෙලා යනවා. එහෙම දැක්කා කියලා අපේ කෑමට තියෙන ආසාව නැති වෙනවා සමහර කෑම වලට. එතකොට ඒ වෙනස් වීම එකෙන් තේරුම් ගන්න ඒ මට්ටමින් දැකලා මේ ඇලීම අඩු වෙයිද? අඩු වෙන්න පුළුවන් මං කියේ. සම්පූර්ණයෙන් නැති කරන්න පුළුවන් වෙයිද? බෑනේ. ඒක තමයි ඒ ලෝකෙට අයිති දැක්මේදී තියෙන වෙනස. ඒකෙන් යටපත් කරන්න පුළුවන්. හැබැයි අර සම්පූර්ණයෙන් දුරු කරන්න බෑ. දැන් අපි සමාධියකින් කරන්නේ කෙලෙස් යටපත් කරනවා. නැත්තම් නිවරණ යටපත් කරනවා. යටපත් කළාට ඒක తాවකාලිකයි. මේ සමාධියේ බලය තියනකන් යටපත් වෙලා තියෙනවා. ආයේ ඒක පිරිහෙනකොට අර ටික මතු වෙනවා. මේ කෙලෙස් සම්පූර්ණයෙන් දුරු වෙන්නේ නැහැ. ඒතර මේ කෙලෙස් ප්‍රහාණය තියනවා මේ අපි යටපත් කරන මට්ටමකුත් තියනවා. ඒක සමුච්ඡේද වශයෙන් ආයේ කඩලම දානවා ආයේ මතු නොවන විදිහට කඩලා දෙන්නකුත් තියෙනවා. මේ මතු නොවන විදිහට කඩන්න නම් යටපත් කරලා හරියන්නේ නැහැ. මේව ඇති වෙන්න හේතුම හොයලා හේතුන් නැති කරන්න වෙනවා. නේද? කෙලෙස් ඇති වෙන්න හේතු ටික අඳුරගෙන ඒ හේතුන් දුරු කරන්න වෙනවා. ඒ වගේ දහමක් තමයි මේ බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ. ඔකට කියනවා අනුසය වශයෙන් තියෙන කෙලෙස් කියලා. හැංගිලා තියෙනවා කෙලෙස්. මේ යටපත් කළාට හැංගිලා තියෙනවා. ඒකට කියන්නේ අනුසය. ඒතර අනුසය ටිකක් කපලා දාන විදිහක් තමයි මේ ප්‍රඥාව වැඩි වීම තුලින් කරන්නේ. හරි. ඒක අර తాවකාලිකව යටපත් කිරීමක් නෙවෙයි. ඒතර හැබැයි తాවකාලික යටපත් කිරීම උදව් වෙනවා මේ මට්ටමට යන්න. මොකද කෙලෙස් ගොඩේ ඉඳගෙන ඕක කරන්න බෑ. ටිකක් යතුමි කරගෙන තමයි අර සම්පූර්ණයෙන් කපා හරින එක කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ආර්ය දර්ශනේ තියනවා අනිත්‍ය කියන එක. ඒ තමයි බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. එතකොට අපි මේ මොද ටිකක් කිව්වා අනිත්‍ය සංඥා සූත්‍රය කතා කරන්න කියලාත් ඒකයි අපි දැන් තාවි දැන් අනිත්‍ය සංඥා සූත්‍රය රපතත් ලැබෙන්නේ නැතිනේ නේද? එතකොට ඒකේ බුදුහාමුදුරුවෝ අනිච්ච සංඥාවක් දේශනා කරනවා. මේ අනිච්ච සංඥාව වැඩුවොත් මේ කෙලෙස් දුරු වෙනවා කියලා. කාමරාග, බවරාග, අස්මිමාන, අවිද්‍යාව මේවා දුරු වෙනවා මෙන්න මේ අනිච්ච සංඥාව වැඩුවොත්. එතකොට අනිච්ච සංඥාව වඩන්න කියනවා මොකක් ගැනද? පංච උපාදානස්කන්ධ. පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය බලන්නවා. පංච උපාදානස්කන්ධය කියනකොට පහක් වෙනවා ජාති. මොනවාද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. නේද? ඔය ටික දන්නවනේ හැමෝම නේද? එතකොට ඔන්න රූපයේ අනිච්ච සංඥාව වඩන්න කියනවා. එතකොට මෙන්න මේ විදිහට කෙලස් දුරු වෙනවා. ඊළඟට කියනවා කෙසේ වඩන අනිච්ච සංඥාවෙන්ද මේ කෙලෙස් දුරු වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝම ප්‍රශ්නය අහලා ඒකට උත්තරේ දෙනවා. එතෙන්දි කියනවා ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගම කියලා බලන එකට තමයි අනිච්ච සංඥාව කියන්නේ. ඉති රූපං රූපය කියන්නේ මේකයි කියලා දකින්නවා. ඊළඟට ඉති රූපස්ස සමුදය රූපේ හටගන්න හේතු මේ සමුදය. ඊළඟට අත්තංගම ඒක නොපිහිටන මට්ටම නිරෝධය කියන එක රූපේ. හරි. ඔන්න ඔය තුනම දකින කෙනා අනිත් රූපයේ අනිච්ච සංඥාව වඩනවා කියන. ඒ විදිහට අනිච්ච සංඥාව වැඩුවොත් මේ කෙලෙස් දුරු වෙනවා. ඒ විදිහට තමයි මේ බුද්ධ දේශනාව තියෙන අනිත්‍ය සංඥා සූත්‍රය. ඔක රූපයට කියනවා, වේදනාවට කියනවා. ඒතර වේදනාව කියන්නේ මොකද්ද? වේදනාවේ සමුදය මොකද්ද? වේදනාවේ අත්ංගමේ මොකද්ද කියලා බලන්න. දැන් ඒක අපි බලමු රූපය ගැන වඩන්නේ කොහොමද? රූපය ගැන වඩන්න තමයි කාය අනුපස්සනාවක් දීලා තියෙන්නේ. රූපය පිරිසිඳ දකින්න සතර සතිපට්ඨානෙ තියෙනානේ නේද? එතකොට ඒ සතර සතිපට්ඨානෙ කියන මේක තමයි එකම මාර්ගය. එකයිනෝ අම්බික්කවි මග්ගෝ සත්තානං විසුද්ධිය නේද? නිවනට තියෙන එකම මාර්ගය මේකයි කියලා නේද? සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානෙ කියන්නේ මොනවද? කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. කායානුපස්සනාවක් වැඩිීමේ ප්‍රතිඵලය මොකද්ද? නැත්නම් කායානුපස්සනාව දීලා තියෙන්නේ මොකටද? රූපය පිරිසිඳ දකින්න. කායනුපස්සනාව දීලා තියෙන්නේ රූපයේ ඇත්ත ඇති හැටි දකින්න. ඇයි අපි ඇත්ත ඇති හැටි දකින්න ඕන? අපි ඇත්ත දැකලා නැහැ, මුලා වෙලා ඉන්නේ. රූපය ගැන මුලා වෙලා ඉන්නේ, හරිය අවබෝධය නැති හින්දා නේද? ඒක රූපයේ ඇත්ත ඇති හැටි දකින්න තියෙන ක්‍රමයක් තමයි ඔය කායනුපස්සනාව. කායනුපස්සනාව යටතේ මේ භාවනා ගොඩක් තියලා තියෙනවා. ආනාපාන සතියත් වැටෙන්නේ කායනුපස්සනාවට. එතකොට දැන් මේ භාවනාවක් වැඩුගොත් ඒකේ ප්‍රතිඵලය වෙන්න ඕන රූපය පිරිසිඳ දකින්න. ඇත්ත ඇති හැටි දකින්න. ඒකත් වැදගත්. ඇත්ත ඇති හැටි දකින්න. ඒක මොකද දැන් බුදු කෙනෙක් තව පැත්තකින් පැහැදිලි කරලා දෙන්නේ මොනවද? චතුරාර්ය සත්‍ය නේද? චතුරාර්ය සත්‍යනේ පැහැදිලි කරන්නේ. සංගවිලා තියෙන චතුරාර්ය සත්‍ය එලි කරලා දෙනවා නේද? ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයමයි මේ මාර්ගඵල නිවන් ලැබීම කියන්නේ නේද? චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? දුක, දුකට හේතුව දුක්ඛ නිරෝධය, නිරෝධ කරන මාර්ගය නේද? එතකොට මොන භාවනාව වැඩුවත් චතුරාර්ය සත්‍ය අවබෝධයක් තමයි එන්න ඕන ආර්ය මාර්ගෙ නම් වැඩෙන්නේ ඒ පැත්තෙන්. එතකොට කායනුපස්සනාව වැඩුවත් එන්න ඕන චතුරාර්ය සත්‍ය අවබෝධයක් නේද ආර්ය මාර්ගෙ නම්. එහෙම නොවනව නම් ඒක තාම අර ලෞකික මට්ටමේ. එහෙම නැත්නම් අපි කියනවා මේ පූර්ව ප්‍රතිපදාව කියලා. ආර්ය ප්‍රතිපදාවට වැටිලා නැහැ. ඒක තව පැත්තකින් කියනවා මේ ලෝකෙට අයිති මාර්ගයයි ආර්ය මාර්ගයයි වෙන් කරගන්න සම්මා දිට්ඨිය පැත්තෙන්. ලෝකෙට අයිති ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තියෙනවා. ඒක පටන් ගන්න ඔය මොන සම්මා දිට්ඨියෙන්ද? ලෞකික සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? කම්පල ගැන විශ්වාසය. හරි? කර කියනවා කම්මස්ස කතා සම්මා දිට්ඨි. කර්මඵල. පව් කළොත් නරක ප්‍රතිඵල, පින් කළොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා කියන එක. ඒක ලෝකෙට අයිති දෙයක්. ලෝකේ යන අයට තමයි මේ ධර්මතාවයේ අදාළ. දැන් දුගතියේ යන්නේ නැතුව සුගතියේ යන්නේ කොහොමද? නේද? මරුණායින් පස්සේ දිව්‍ය ලෝකේ යන්න නම් මොකද කරන්න ඕනේ? පව් කර කර ඉඳලා හරියන්නේ නැහැ, පින් කරන්න ඕනේ. මේ ලෝකේ යන ජීවිතේ යහපත් කරගන්න. ඒකත් එක්තරා සම්මා දිට්ඨියක්. ඒකට කියන්නේ ලෝකෙට අයිති සම්මා දිට්ඨිය, නැත්නම් කම්මස්ස කතා සම්මා දිට්ඨිය. හැබැයි ඒක මදි ලෝකෙන් එතර වෙන්න. ලෝකෙන් එතර වීම කියන්නේ මේ ආයි උපදින එක නෙමෙයි නේද? මේ 31 තලයේම උපදින්න නැතුව ඔක්කොගෙම මිදෙන එකක් තමයි ලෝකෝත්තර කියනකොට, ආර්ය දර්ශනය කියනකොට. ඒක බුදු කෙනෙක් පැහැදිලි කරන්නේ මේ පැත්ත. ඒකට එන්නේ ආර්ය සම්මාදිට්ඨිය. එහෙම නැත්නම් ඔකට කියනවා චතුසත්‍ය සම්මාදිට්ඨිය. චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයෙන් එන හරි දැක්ම සම්මාදිට්ඨිය. ඒකෙන් පටන් ගන්න මාර්ගය ආර්ය මාර්ගය. ලෝකෙට අයිති මට්ටමින් එන්නේ එන්න භාවනාවට දාවේ. නැහැ මට මෙතන මෙතන නෑ. පල්ලෙහා බලන්න මෙහි නෑ. දැන් ඔය කියපු ටික පැහැදිලිද? පැහැදිලි කරමු අපි. කියාගෙන ආපු ටික ලෝකෙට අයිති දර්ශනයකුත් තියෙනවා, ලෝකෝත්තර දර්ශනයකුත් තියෙනවා. ඒ ලෝකෝත්තර දැක්ම තමයි බුදු කෙනෙක් පැහැදිලි කරලා දෙන්නේ නේද? එතකොට මොකද දැන් බුදු කෙනෙක් පහළ වෙන්න කලිනුත් බොහොම උත්සාහ කරන පිරිසක් ඉන්නවා භාවනා කරන්න නේද? ආලාර කාලාම උද්දකාරම් පුත්තු වගේ. ඉතින් ඒගොල්ලෝ එක පැත්තකින් අපිට වඩා ලොකු උත්සාහයක් දරපුවයි. ධ්‍යාන වඩලා, ඉරිදි බල ලබලා මේ වගේ බොහොම හිත එකඟ කිරීම පැත්තෙන් ගොඩාක් ඉහළට ගිය පිරිසක් නේද? ඔව්. ඒගොල්ලෝත් ගිහි ජීවිතෙන් වෙන් වෙලා, ඒ කියන්නේ කාම සම්පත් වලින් වෙන් වෙලා වෙනමම ප්‍රතිපදාවක් වඩපුවා. ඒ කියන්නේ සෑහෙන අවංකව උත්සාහයක් දරපුවයි. හැබැයි ඒගොල්ලන්ට අර ලෞකික පැත්තේ ඉහළටම යන්න පුළුවන් වුණා. සමහර විට අෂ්ට සමාපatti දක්වා දිනු කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉහළම බ්‍රහ්ම ලෝකෙට යන්න පුළුවන් තරම් ශක්තිය හදාගත්තා. අර 31 තලයේ ඉහළම නේද? ඒ වුණාට ලෝකෝත්තර දර්ශනේ තිබ්බේ නැහැ. ඒ හින්දා සෝවන් වෙන්න බැරි වුණා. සෝවන් මාර්ගයටවත් හැටෙන්න බැරි වුණා. ඒ කියන්නේ ලෝකෙන් මිදෙන මාර්ගයේ ඒගොල්ලන්ට එළියුන්නේ නැහැ. හරි. එතකොට ඒගොල්ලන්ට අර ලෝකෙට අයිති සම්මාදිට්ඨිය තිබුණා. නේද? දුගතිගාමි නොවි සුගතිගාමි වෙන්නේ කොහොමද? ඒ දර්ශනේ තිබුණා. හැබැයි 31 තලෙන් මිදෙන්නේ කොහොමද කියන එක දැනගෙන හිටියේ නැහැ. සම්මාදිට්ඨිය ඉන්න ඕන. ඒක තමයි. ඒකට අපි මේ බුදුදහම කියන්නේ පූර්ව ප්‍රතිපදාව කියලා. පූර්ව ප්‍රතිපදාව අවශ්‍යයි ආර්ය දර්ශනයට එන්න. දැන් මේ පූර්ව ප්‍රතිපදාවේ සම්මාදිට්ඨියෙන් නැති කරනවා අර නියත මිත්‍යා දෘෂ්ටිය කියන එක. හරි. කර්මඵලවල විපාක නැහැ රෝ මේවා කියලා තියෙන්නේ. දසවස්තුක මිත්‍යා දෘෂ්ටි කියලා. ඒ ටිකෙන් මිදෙනවා මේ ඒ ලෝකෙට අයිති සම්මාදිට්ඨිය. එතකොට ඒකත් සම්මාදිට්ඨියක්. හරි. එතකොට මිත්‍යා දෘෂ්ටි එක්ක බලනකොට සෑහෙන හොඳ දෙයක්. මොකද මිත්‍යා දෘෂ්ටියේ හිටියොත් නියත වශයෙන්ම දුගතිගාමී. සුගතිගාමී වෙන්න දොර ඇරෙන්නේ ඒ සම්මාදිට්ඨිය. ලෝකෙට අයිති දැක්ම. හරි. හැබැයි නිවන් මාර්ගයට දොර ඇරෙන්නේ තටේ ආර්ය සම්මාදිට්ඨිය එක්ක බලනකොට අරක එක්තරා විදිහක මිත්‍යා දෘෂ්ටියක් කියලා කියන්න පුළුවන්. හරි. සාපේක්ෂ. සසරේ යනවා. ඒකට බුදුහාමුදුරුව පෙන්වන්නේ සසරේ කොහේ ගියත් දුකයි. දුක්ඛ සත්‍ය. ධර්ම ලෝකේ ගියත් දුක්ඛ සත්‍ය තියෙනවා. හරි. දුකෙන් ගැලවිලා නැහැ. දුක්ඛ සත්‍ය කියන එකෙන් ගැලවිලා නැහැ. ඒ දුකයි කියන එක අපි දැන් බලමු. මේ කොහොමද අපි කායනුපස්සනාවට නැත්නම් රූපය ගැන අනිච්ච සංඥාවට ඔක සම්බන්ධ කරන්නේ කියලා. දැන් දුක කියන එක කොහොමද බුදුදහමේ පෙන්වන්නේ? දුක කියන එක අපි සාමාන්‍ය දුක හැමෝම දන්නානේ. ඒතකොට ගැඹුරින් කියනකොට එන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලානේ නේද? කැටියෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධේම දුකයි. රූප වේදනා සංඥා සංකාර විඥාන රූපෙහි උපාදානයක් තියෙනවා නම් ඒක දුකයි. එතකොට තේරුම් ගන්න ඕනේ යම් කිසි තැනක රූප උපාදානයක් තියෙනවා නම් ඒක දුකයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙනවා. අපට සමහර විට තාම ඒක අවබෝධ නොවෙන්න පුළුවන්. හරි. මොකද මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නත් ප්‍රඥාව වැඩි. සාමාන්‍ය කෙනාට එකපාර පේන්නේ නැහැ. ඒ හින්දා තමයි මේ මාර්ගයක් තියෙන්නේ ප්‍රඥාව වඩන්න. එතකොට අපි දැන් රූපයක් රූප උපාදානය ඇති වෙන්නේ මොන අවස්ථාවකද? රූපයක් උපාදාන කරනවා කියන්නේ රූපයක් දැඩිව බාර ගන්නවා. දැඩිව අල්ල ගන්නවා, දැඩිව පිළිගන්නවා. රූපේ බැස ගන්නවා කියලා. රූපයක් තියනවා කියලා දැඩිව විශ්වාස කරනවා. පිළිගන්න කියන රූපයක් තියනවා වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. රූපයක් තියනවා කියලා විශ්වාස කළොත් දැඩිව. හරි. දැන් ඒක රැවටෙන තැනුත් තියෙන අර වතුරට එබෙන බල්ලා. නේද? ඌ හිතනවා තව බල්ලෙක් ඉන්නවා කියලා. ඒතර බල්ලගේ මට්ටමේ රූප උපාදානස්කන්ධයක් එතන තියෙනවා. තව බල්ලෙක් ඉන්නවා කියලා දැඩිව විශ්වාස කරනවා. එතකොට රූප උපාදානස්කන්ධයට අහු වෙලා නේද? ඒක ඇත්ත ඇති හැටි වෙන්නම ඕනේ. අන්න අතන තමයි මේකේ වෙනස තියෙන්නේ. දැන් ඇත්ත ඇති හැටි කියන්නේ පවතින සත්‍ය නැත්නම් යථාභූත ස්වභාවය. ඇත්ත ඇති හැටි. දැන් සාමාන්‍ය සසරේ යන අයට යථාභූත ඥානය නැහැ. ඇත්ත ඇති හැටි දකින ප්‍රඥාව නැහැ. සාමාන්‍ය ලෝකේ යන අයට. එතකොට ඔන්න අපි තේරුම් ගන්න ඕන අපි රූපය ගැන ඇත්ත ඇති හැටි දැකලා නැහැ. ඒ හින්දා තමයි රූපය ගැන ඇත්ත ඇති හැටි දකින්න නම් වැඩපිළිවෙලක් දීලා තියෙන්නේ කායනුපස්සනාව. නැත්තම් රූපේ අනිච්ච සංඥාව වඩන්නේ. එතකොට ප්‍රඥාව වැඩෙයි. ප්‍රඥාව වැඩෙනකොට රූපේ ඇත්ත ඇති හැටි අවබෝධ වෙයි. නැත්තම් පිරිසිඳ දකින්න පුළුවන් වෙයි. හරි. ඒ වගේ තේරුම් ගන්න පුළුවන් ඇයි මේ භාවනාවක් තියෙන්නේ ඇයි මේ අනිච්ච සංඥාව කියලා දෙයක් තියෙන්නේ මකටද රූපය පිරිසිඳ දකින්න නැත්නම් රූපේ ඇත්ත ඇති හැටි අවබෝධ කරගන්න ඇයි අවබෝධ කරන්න ඕන තාම අපට අවබෝධი නැති හින්දා ඒක තේරුම් ගන්න ඕන අවබෝධ කරලා නම් රහත් වෙලා වෙන්න ඕන නේද එහෙනම් නැත්නම් තාම අවබෝධි නැහැ රූපය ගැන ඇත්ත ඇති හැටි දකින්න එකක් දැන් අපි ධර්මයට ගලපලා බලන්න ඕන මොකද්ද මේ කියලා. නේද? ඔව්. එතකොට දැන් රූපය කියලා අපි අදහස් කරන්නේ මොකද්ද? තියෙන ඔක්කොම රූපවට පිටයි තියෙන සේරම රූප නේද? එහෙන් දකින්නේ ඔක්කොම. එහෙන් දැකලා මොනව හරි තියෙනවා කියලා දැනගත්තා නම් ඒ සේරම රූප. ඒ කියන්නේ තව විදිහකට කිව්වොත් මේ ආයතන වලට අහු වෙන දෙයක් තියෙනවා නම් ඇකනනාසය දිව ශරීරය ඈ කණෙන් අහන සද්ද වලිනුත් දැනගන්නේ රූප ගැන. ඒ කියන්නේ ලෝකෙට අයිති දේවල් නේ දැනගන්නේ. නේද? එහෙන් දකින්නම ඕනේ නැහැ. දැන් ඔය සද්දය ඇහිලා අපි කාක්කෝ ඉන්නවා කියලා දැනගන්න. ඒක ලෝකෙට අයිති රූප. නේද? ඒතර ඒ රූප වලින් නේද අපේ ලෝකෙ හැදිලා තියෙන්නේ. ඒ ආයතන වලට අහු වෙන දේවල්. අක් අපි රූපය ඇත්ත ඇති හැටි දැකලා නැහැ කියන එක. දෙවෙනි එක තමයි රූපය ඇත්ත ඇති හැටි දැන් බුදුහාමුදුරුවෝ අවබෝධ කළා. ඊළඟට ඒක දකින්න මාර්ගයක් තියෙනවා. නේද? ওই ටික අපි තේරුම් ගන්න ඕන ධර්මයක් අහලා දැනගන්න ඕන ওই ටික ඇත්තට. හරි? දැන් රූපය කියලා අපි බලන්න ඕන දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළ රූපේ ලක්ෂණ ටික නේද? එතකොට අපි රූපය කියලා පිළිගන්නේ මොනවද? මේ ශරීරය රූපයක් කියලා අපි බාර ගන්නවා නේද? වටපිටාවේ තියෙන අනිත් ඒවා ගස්කොළන්, මේ ගෙවල්, වහල, අරෝ මේවා ඉන්න ඔය කුරුල්ලෝ, සත්තු නේද? වාහන සේරම අපි ගන්නේ රූප ගණයට. ඔව්. තරේ රූප අඳුර ගන්න විදිහක් තමයි ඒවා සතර මහා ධාතු. සතර මහා ධාතු කියන්නේ මොනවද? පඨවි ආපෝ තේජෝ වායු. දැන් තද ගතිය, ප්‍රශ්නයක් සීතලක්. නේද? ඒ ගති අඳුර ගන්න පුළුවන් දේවල් වලට අපි කියනවා රූප. සතර මහා ධාතු ස්වභාවයක් අඳුර ගන්න පුළුවන් දෙයකටත් රූප කියනවා නේද? ඒකට සතර මහා ධාතුයි ඊළඟට ඒවයි උපාදාය රූප කියලා තව හතරකුත් තියෙනවා. සුද්දාෂ්ටකය කියලා නේද? වර්ණ ගන්ධ රස වූජ නේද? එතකොට ඔන්න ඕවා අඳුර ගන්න පුළුවන් දෙයක් තියෙනවා නේද? ඔකට රූපයක් කියනවා නේද? හරි. දැන් මේ රූපේ අඳුර ගන්න හැටි ඉස්සෙල්ලා රූපේ මොකක්ද කියලා දැනගන්න ඕන. ඉති රූපං කියන එක මේ කරන්නේ. අපි රූපේ කියලා කියන්නේ මොකක්ද? හරි. එතකොට එක පැත්තකින් සතර මහා ධාතුව නේද? සතර මහා ධාතුවෙන් හැදිච්ච හරි සතර මහා ධාතුව අඳුර ගන්න පුළුවන් මට්ටමකද ඒකට අපි රූප කියලා කියනවා නේද? තව මොනවද රූප අඳුර ගන්න විදි? තවත් එකක් කිව්වා ආයතන වලට අහු වෙනවා නම් ඇහැට කනට නාසයට නේද? මේ ඉන්ද්‍රිය පහට අහු වෙන යම් කිසි ස්වභාවයක් නම් ඒත් රූප. තවත් තියෙනවද රූප වල ලක්ෂණ? රූප ගැන කියපු. ඒකට කියන්නේ මේ රුප්පණය වීම කියලා. ඒ කියන්නේ වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ මොනවයින්ද? සීත උෂ්ණ මැසි මදුරු සර්ප මේ බාහිර හේතු නිසා වෙනස් වෙන ගතිය. ඒ කියන්නේ රූපණය වෙන අර්ථෙන් රූප කියලා කියනවා. හරි. ලුජ්ජති පලුජ්ජති ලෝකෝ කියලා කියනවා. වෙනස් වෙනවා, වෙනස් වෙන්නේ මොනවයින්ද? බාහිර හේතු වලින්. හරි. දැන් ගින්නෙන් වෙනස් වෙන්න පුළුවන්. නේද? අපි හිතන රූප ඔක්කොම ගින්නට අහුනොත් වෙනස් වෙනවා නේද? ඔය කියපු ඒක. ඒ වගේ රූප අඳුර ගන්න තව විදිහක් තියෙනවා. හරි. සීත උෂ්ණ මැසි මදුරු වරවයි මේවයි වෙනස් වෙනවා. ඒකට අපේ ශරීරෙත් ඕවට අයිති නේ නේද? රපි රූප කියලා හිතන ඒවට ඒ ලක්ෂණත් පොදු. තවත් විදිහක් තියෙනවා රූප අඳුර ගන්න, රූප වලට පොදු ලක්ෂණයක්. මේ ශරීර වගේ ඒවා ගත්තහම මොනවයින්ද මේක යැපෙන්නේ? ආහාර, කන බොන ආහාර. ආහාරයෙන් යැපෙන හින්දත් රූප කියලා මේ රූප අඳුර ගන්න තව විදිහක්. ඔව් දැන් අපිට සාමාන්‍යයෙන් අපි ගමු ජීවත් වෙන ඒවා ගසුත් ඇති නේද? ගසුයි ජීවීනුයි. එතකොට අපි කියන මේ කබලින්ක ආහාරය සාමාන්‍යයෙන් ඒ ආහාරයෙන් එපෙන. තවත් ආහාර තියෙනවා. අපි මේ මට්ටමේදී ගමුකෝ ඒ රූප ටිකට. හරි. මද ඒ රූප තමයි වැඩියෙන් හොයන්න තියෙන්නේ. ආහාරයෙන් යැපෙන. ඍතු වලින් වෙනස් වෙනවා. සීත උෂ්ණ මැසි මදුරු කියන්නේ වැස්සෙන් සුළඟින් ගින්නෙන් නේද? ජලයෙන් ඕවයින් මේවා වෙනස් වෙනවා. ඒක රූපණේ වෙන අර්ථයෙන් වෙනස් වෙන අර්ථය. එතකොට ඔන්න දැන් රූප අඳුර ගන්න ගොඩක් විදි තියෙනවා නේද? හරි. එතකොට ඉති රූපං කියන එක මෙන්න මේකයි රූපය කියන එක දැන් අඳුර ගන්න පුළුවන්. තරෝක සාමාන්‍ය ඔය ලෝකෙට ආйти ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මට්ටම. ඒ දෙයගොල්ලෝ ඔය රූපවල තමයි ජීවත් වෙන්නේ. ඒගොල්ලන්ගේ ලෝකේ හැදිලා තියෙන්නේ අන්න ඔවට ආйти රූපවලින්. නේද? අපේ ලෝකේ හැදිලා තියෙන්නේ ඔය කියන රූප ටික එකතු කරහන් ඔකට ලෝකෙ කියනවා. නේද? ඒක ලෝකෙ කිව්වත් රූප ටිකේ ඊළඟට දැන් රූපයක් උපාදාන කළොත් ඕක දුකයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නේද? රූප උපාදාන ස්කන්ධේ දුකයි. දැන් අපි රූපයක් තියනවා කියලා අපිට හිතෙන්නේ මොන වෙලාවේද රූපයක් බාර ගන්න? දැක්කහම වෙන්න පුළුවන්. දැක්කලාවට මේ ආයතනයකට අහු වුණහම තමයි රූපයක් තියනවා කියලා බාරගන්නේ නේද? එතකොට දැන් අපි දැන් උදාහරණ ගත්තොත් මේ ශරීරය තියෙනවා. ඊළඟට ඔය සද්ද ඇහෙනකොට නේද කාක්කෝ ඉන්නවා කියලා දැනගන්නවා නේද? ඈ සුවඳක් ආවම හොඳ කෑමක් කියලා මොනව හරි මතක් වෙන්න පුළුවන් නේද? ඒ රූප දැන් ඔන්න ඕක වෙන හැටි ටිකක් තේරුම් ගන්න ඕන. අපි රූපයක් තියනවා කියලා දැනගන්නේ කොහොමද? يعني අපි රූපයක් බාර ගන්න මට්ටමට එන්නේ කොහොමද? නේද? දැන් අපි සද්දකින් ගත්තොත් ටිකක් තේරුම් ගන්න පහසුයි. දැන් අපිට කාක්කා කෑ ගහන ඇහෙනකොට අපි හිතනවා කාක්කෙක් මවා ගන්නවා. එතකොට සාමාන්‍ය මට්ටම තමයි. අර එළියේ ඉන්න කාක්කා තමයි කෑ ගහන්නේ. ඒක තමයි අපිට ඇහුනේ. නේද? එළියේ කාක්කෙක් ඉන්නවා කියන එකනේ. එන්නේ. ඒ වාහනයක් යන සද්දයක් ඇහුනහමත් ඕකම තමයි. නේද? පාරේ වාහනයක් යනවා. ඒකේ සද්දේ අපිට ඇහුණා. රූපේ තියනවා. ඒ රූපෙන් ආපු සද්දේ තමයි අපි දැනගත්තේ. තමයි ලෝකෙට ඇති මට්ට. දැන් ඒ වෙනකොට අපි රූපේ බාර ආරන්ද නැද්ද? බාර ආරගෙන. එතකොට දැන් බලන්න ඕන ඕක තියනවා කියලා දැනගත්තේ කොහොමද? සද්දයක් ඇහුණා. ඊළඟට සද්දේ අනුව හිතුවා. හිතනකොට තමයි රූප සටහන පේන්නේ නේද හිතට? ඊළඟට ඒක එළියේ තියෙනවා, එළියේ තියෙන්නේ ඕක තමයි කියලා හිතුවා. නේද? ඒ සිද්ධි තුන වෙනවා නේද? සද්දයක් ඇහුණා. ඒ සද්දට අනුව හිතුවා. ඊළඟට හිතනකොට හිතට පේනවා මොනව හරි රූප සටහන් ටිකක්. අපි කියන්නේ චිත්ත රූපයක් කියලා නේද? මනසට තේින්. ඊළඟ ඒ කියන්නේ ඇස් වලට නෙමෙයිනේ පේන්නේ. සද්දය ඇහිලා ඕක හිතනකොට ඇස් වලට නෙමෙයි ඇස් වහගෙන භාවනා කරනවා කියලා හිතන ආනාපාන සති. නේද? කන් දෙකෙන් තමයි දැකලා තියෙන්නේ. ඇත්තටම වෙලා තියෙන්නේ එතකොට සද්දයක් ඇහිලා හිතෙන් රූපයක් පෙන්නවා. ඒක අපි විශ්වාස කරන්නේ අර එළියේ තියෙන රූපේ කියලා. අපි මට්ටමට ගිහින් රූපයක් බාර ගන්නකොට ওই සිද්ධි ටික වෙලා නේද? විඥාණයෙන් තමයි ඔක්කොම දැනගන්නේ. දැන් උලාවකට අහු වෙලා. ඒ කියන්නේ පියවර තුනක් වෙලා කියන එක පැහැදිලිද? ඇහුණා. ඇහෙන එකේ රූපයක් නැහැ. සද්ද සංඥාවක් විතරනේ ඇහෙන මට්ටම නේද? ඒකට රූපයක් සම්බන්ධ කරන්නේ හිතලා. සද්දට අනුව හිතන. හිතනකොට තව වැඩ ටිකක් කරනවා. මොකක්ද කරන්නේ? දැන් කාක් එක්ක ගන්නේ කොහෙන්ද සද්දට? හිතෙන් ඒ කොහෙන්ද ගන්නේ? කොහෙන්ද? ආ අත්දැකීමක්. පරණ අත්දැකලා තියෙන දෙයක් ඔතෙන්ට ගන්නවා නේ. ඔව් දන්නේ නැති. ඔව් දැන් පොඩි ළමෙක් හිටියොත් කවදාවත් කාක්කෙක් දැකලා නැති. එයාට කාක්කෙක් මැවෙන්නේ නැහැ. නේද? අපිට තමයි කාක්කගේ රූපේ මැවෙන්නේ. නේද? ඒකට පරණ අත්දැකීමක් ඔතෙන්ට දෙලා ගන්නවා. දැන් සංඥාවට. ඒ ටික ඔක්කොම එකතු කරලා තමයි හිතට රූපේ පේන්නේ. චිත්ත රූපේ. දැන් මුලින්ම පේන්නේ හිතට. නේද? ඊළඟට විශ්වාස කරනවා ඔය පේන රූපේ එළියේ තියෙන්නේ කියලා. කාක්කා ඉන්නේ එළිය ගහේ ඉන්න පැත්තත් කියන්න පුළුවන් නේද? නේද? ඔය සිද්ධි තුනක් වෙලා නේද? සද්දේ ඇහුණා. ඇහුණ දේ ගැන හිතුවා. හිතුවා කියනකොට තේරුම් ගන්න අර චිත්ත රූපයක් හැදුවා නේද? ඒක හිතෙන් දැක්කා. හිතෙන්ම රූපයක් හදලා හිතෙන්ම දැක්කා නේද? හිතනවා කියනකොට හරි. ඊළඟට ඕක එළියේ කියලාත් විශ්වාස කළා. දැන් අර වතුරට වෙන බල්ලා එහෙම මතක් කළොත් පේන්නේ නැහැ. පේන්නේ නැහැ. ඔව් ඒ වුණාට අපි පේනවා වගේ විශ්වාස කරනවා. වතුරට වෙන බල්ලත් ඔය වගේ වැඩක් තමයි කරලා තියෙන්නේ. නේද? බල්ලා නඩු ගානේ පෙනිලා. පේන දෙයට හිතුවා. හිතනකොට ඔහොම පේන්නේ බල්ලෙක් කියලා හිතුණා. ඒ හිතපු එක එළියේ තියෙනවා කියලා විශ්වාස කළා. ඒතකොට එළියේ බල්ලෙක් ඉන්නවා කියන විශ්වාසයකදී අර රූපේ බාරගත්තා. රූපේ උපාදාන කළා. නේද? දැන් අපි අරහෙ කාක්කෙක් ඉන්නවා කියනකොට අපිත් රූපයක් උපාදාන කරලා බාර අරන්. නේද? කවුරු හරි නෑ කිව්වොත් අපිට පුළුවන් තර්ක කරන්න එහෙම කියන්නේ කොහොමද නේද? රණ්ඩු වෙන්න යන්න පුළුවන්. කියන්නේ අපි දැඩිව පිළියනා නේද? ඔකට කියනවා රූපය උපාදාන කළා කියලා. රූපේ බැසගත්තා. පාලියෙන් කියන්නේ අජ්ජෝසායතිත්‍ත්‍ති කියලා. හරි? ඒකම බැසගත්තා ඒක දැඩිව බාරගත්තා. හරි? දැන් ඔන්න රූපය පිහිටන හැටි. රූපයක් ඇති වෙන හැටි. එතකොට දැන් රූපය අපි බාරගත්තා. ඕක තමයි ඉති රූපං කියලා කියන්නේ. මෙන්න මේකයි රූපේ. පැහැදිලි නේද? දැන් අපි මට්ටමේ රූපය කියන්නේ ඔන්න ඕක. ලෝකෙට ඇති මොන දේ ගත්තත් ඔය සිද්ධියමයි වෙලා තියෙන්නේ. හරි? දැන් ඔතන අපිට නොපෙනෙන දෙයක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මොකද්ද? අපිට පේනවා දැන් රූප උපාදානයක් හටගෙන. නේද? දුක හටගත්තා කියලා පේනවාද? නෑ. ඔව්. හිතුවත් එකක් තේරුම් ගන්න අමාරු. ඕකේ මොකද්ද තියෙන දුක? එතන කාක්කෙක් කියලා අපිට තියෙන දුක මොකද්ද? නේද? එතන තමයි ඔන්න දැන් ධර්මයේ ගැඹුර පෙන්නනවනේ නේද? සංකිට්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. එතකොට තේරුම් ගන්න මේ දුක්ඛ සත්‍ය කියලා බුදු කෙනෙක් පැහැදිලි කරන්නේ පෙර නොයසු විරු ධර්මතාවය. සාමාන්‍ය කෙනෙකුට එකපාරට පේන එකක් නෙවෙයි. ඒ හින්දා තමයි මේ දර්ශනය ගන්න ප්‍රඥාව වඩන්න ඕනේ. ඒකට තමයි මාර්ගයක් තියෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. එතකොට දැන් එතන දුක කියන එක අපිට මේ ධර්මයට අනුව හිතන්න පුළුවන්. දැන් රූප උපාදානයක් හටගෙන කියන එක පැහැදිලිනේ. දැන් රූපයක් තියෙන්න පුළුවන්ද ඒකට අදාළ අපි කැමැති අකමැති ගතියක් නැතුව. එතකොට එතන වේදනා ගතියකුත් තියෙනවා නේද? ඊළඟට ඒක අපි වෙන් කරගන්න අපි සංඥා ගතියකුත් තියෙනවා නේද? ඕක ගැන අදහස් ටිකකුත් ඇවිල්ලා නේද? කාක්කෙක් නම් කාක්කා ගැන අදහස් ටිකකුත් තියෙනවා නේද? චේතනා ඒවා සංඛාර. ඔක්කොම දැනගෙනත් තියෙනවා නේද? විඥාන. දැන් පේනවාද ඔතන පංච උපාදානස්කන්ධේම හටගෙන කියලා? රූපේ බාරගත්තා කියනකොට පංච උපාදානස්කන්ධය මෙතන හටගෙන රූප උපාදානය තියෙනවා කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන ටිකත් ඇතුළුව පහම එතන තියෙනවා. අහ් දරුවෙක් කිව්වත් ඔච්චර තමයි ඉතින්. හරි මොන රූපයක් කිව්වා? අපේ ශරීරය කිව්වත් ඔච්චර.
රූපේ සමුදේලක්
කියලා. ඔව්. දැන් සමුදය කියන එක තියනවාමයි ලෝකෙට අයිති දේවල් වලට. මද ලෝකෙට අයිති දේවල් වලට තව නමක් තමයි සංකත ධර්ම. හේතුප්‍රත්‍යයන් නිසාමයි හටගන්නේ. හරි. සංකත වැඩේ තියෙන්නේ සමුදේ තිබුණාට අපි සමුදේ දැකලාද නැද්ද කියන එක. හරි. මේ චතුරාර්ය සත්‍යය තියෙනවානේ. දැන් දුක කියලා දෙයක් තියෙනවා, ඊළඟට දුක්ඛ සමුදය කියලා දෙයක්. හරි. දුක කියන එක අවබෝධ කරන්න ඕන. පිරිසිඳ දකින්න ඕන. දුක දකින්න කෙනාට තමයි සමුදය දකින්න පුළුවන්. ඒ දුක හටගන්න හේතු මොනවාද කියන එක. හරි. ඒ බුදුහාමුදුරු පෙන්නන තව ධර්මතාවයක් තමයි දුක කියන එකට තනියෙන් පවතින්න බෑ සමුදයක්. අතන තමයි පටිච්ච සමුප්පන්න බව. පටිච්ච සමුප්පාදේ හේතු ප්‍රත්‍යයන් යෙදෙන හින්දමයි එහෙම ඵලයක් තියෙන්නේ. ඒ පටිච්ච සමුප්පාදේ ඊළඟට ඒ පච්චය පැත්ත නිරෝධා පැත්ත තමයි සමුදය යෙදුන්නේ නැත්තම් ඵලයක් නිරෝධ දුක්ඛ නිරෝධය කියන්නේ. දුක්ඛ සමුදය යෙදුනොත් දුක තියෙනවා, සමුදය යෙදුන්නේ නැත්තම් නිරෝධයි. තිබුණ දුක නෑ නෙමෙයි, දුක හටගෙන හටගන්න හේතුනේ. නිරෝධයි කියනකොට නැති වුණා කියන එකයි නිරෝධයි කියන එකේ වෙනසක් තියෙනවා. නැති වුණා කියන්නේ තියෙන දෙයක් නැති වුණානේ. නිරෝධයි කියන්නේ ඒක ගැන ආයි කතා කරන්නත් බැහැ, හටගෙන නැහැ. හටගන්න හේතු නැහැ, ඒ හින්දා හටගෙන නැහැ. හරි. නෑ නෑ, අපි හිතුවත් නැතත් සමුදේ තියෙන හින්දා තමයි දුක තියෙන්නේ. අපි දැකලාද නැද්ද කියන එක වෙනම කතාවක්. ලෝකෙට අයිති කිසිම දෙයක් සමුදයක් නැතුව තියෙන්න බෑ. හරි. ලෝකෙට අයිති ඔක්කොම දුකයි. රූපනි රූප උපාදානි දුකයි කියලා ඒ බුද්ධ දේශනාව තියෙනවා. අපි දැකලාද නැද්ද කියන එක ඒක වෙනම කතාවක්. දැන් ඒ හින්දා තමයි චතුරාර්ය සත්‍ය තමයි අවබෝධ කරන්න තියෙන්නේ. පළවෙනි එක දුක, ඊළඟට දුක්ඛ සමුදය. නේද? දුක්ඛ සමුදය දකින්න කෙනාට ඒකම නිරෝධයක් පේනවා. සමුදේ තියෙනකන් තමයි දුක තියෙන්නේ. සමුදේ නැත්තම් දුක පිහිටන්න විදිහක් නැහැ. මේ නිරෝධය. හරි. එතකොට ඒක ප්‍රත්‍යක්ෂ කරන්න නම් මාර්ගෙකුත් තියෙනවා. ඒක අවබෝධ කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? දුකයි සමුදේයි නිරෝධයයි දකින්න කෙනාට තමයි මාර්ගයක් උපදින්නේ. ඕකටම තව විදිහකට කියනවා මේ චතුරාර්ය සත්‍ය සත්‍ය ඥානය. එහෙම නැත්නම් චතුසත්‍ය සම්මා දිට්ඨි. ඒතර ඕක ගන්න පුළුවන් මේ ධර්මයක් අහලා තේරුම් අරන් විතරයි. මොකද ඕක බුදු කෙනෙකුට විතරයි අවබෝධ කරලා පැහැදිලි කරන්න පුළුවන්. මේ හින්දා තමයි අපි වාසනාවන්තයි කියන්නේ මේ බුද්ධෝත්පාද කාලෙක, ඒ කියන්නේ ධර්මයක් පවතින කාලෙක ඉපදුනේ. තනියෙන් හිතලා අවබෝධ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට දහමක් අහලා තේරුම් ගන්න ඕන එක. ඒකට අර ආලාර කාලවලට නැති වුණේ ওই ටික. නේද? අහන්න හම්බ වුණේ නැහැ නේ ওই ටික. අර හිත කොච්චර දිනු කළත් මේ ධර්මයක් අහලා මේ චතුරාර්ය සත්‍යයක් ගැන අහන්න හම්බ වුණේ
නැහැ.
උත්සාහය ගත්තත් නැතත් රූපේ බාරගත්තා නම් ඒකට අදාළ වින්දනයක් කියමු. කැමැති අකමැති ගතියක් තියෙනවා. ඒකයි කිව්වේ රූපය පිහිටන්න බෑ වේදනාව නැතුව. එතනම සංඥාවක් තියෙනවා. අපි ඒක අනිත් ඒවායි වෙන් කරගන්නවා නේද? ඒක ගැන අදහස් ටිකකුත් තියෙනවා එහෙම. ඒ සංකාර චේතනා
කියන්නේ ඒකට හේතු යන්න
හේතු අපි බලමු තාම හේතුවට කියන්නේ දුක කියන එක නැත්තම් රූපය. සමුදයට යන්න ඕනේ දැන්. රූපය කියන එක පැහැදිලි. ඒක තමයි ඉති රූපං. එතකොට ඉති රූපං කියනකොට අපිට ධර්මයේ පැත්තෙන් එන්න ඕන ඕක තමයි දුක කියන අදහස. මොකද රූප උපාදානස්කන්ධය නැත්නම් පංච උපාදානස්කන්ධය. අපි රූපයක් බාරගත්තා කිව්වත් ලෝකෙට අහු වුණා කිව්වත් දුකට අහු වුණා කිව්වත් එකම සිද්ධිය.
හැම තප්පරයකම වෙන සිද්ධිය.
ඔව්. කොයිලා ඒ රූපයක් බාරගත්තා නම් අහු වුණා. කියන්නේ ලෝකෙට අහු වුණා එහෙම නැත්නම් ඔකටම තමයි මායයට අහු වුණා කියලා කියන්නේ. එක එක විදිහට ඔක විස්තර කරන වචනවල. නැත්නම් ඒකෙන් දුකක්
නැහැ.
උපාදාන වුණා නම් දුක කියලා පිළිගන්න වෙනවා. නේ? තාම අපිට දුක කියලා දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක වෙනම ප්‍රශ්නයක්. හැබැයි ඇත්ත ඇතියට කිව්වොත් ඕක දුක. කියන්නේ ධර්මයට අනුව කිව්වොත් ඒක දුක. එතකොට ඒක දුක කියලා දකින්නත් ප්‍රඥාව වඩන්න තියෙනවා. දැන් මේ තාම අනුමාන ඥානයක් විතරයි ගන්න. දහමක් අහලා අපිට ගන්න පුළුවන් අනුමාන ඥානය. ප්‍රත්‍යක්ෂ ඥානයේ ඉන්න තමන් මාර්ගේ වඩලා ඒක තමන් තුළින් දකින්න තියෙනවා. එතකොට අපි දහමක් අහන්නේ මේ වගේ දෙයක් තියෙනවා කියලා දැනගන්න. එතකොට දැන් තාම ඒ කියන්නේ අපි උදාහරණයක් දෙයක් ගත්තොත් දැන් රූපයක් තියෙනවා කියන එක අපිට පේනවා. හැබැයි ඔතන දුක තියෙනවා කියන එක එකපාරට පේන්නේ. හරි. ඒකට තමයි ධර්මයේ අහලා දැන් මාර්ගයේ වඩන්න එනවා. ඒක පේන මට්ටමට ප්‍රඥාව වැඩෙන්න ඕනේ. දැන් අපිට දුක පේන්නේ නැත්තේ ප්‍රඥාවේ අඩුවක්. දුක නැති හින්දා නෙමෙයි. දුක දකින්න ප්‍රඥාව නැතිකම. අර පළඟැටිය පහන් දැල්ල දකින්න හිට ගන්නකො නේද? පළඟැටියට පේන්නේ දැල්ල සැපයි කියලානේ. ඒ වුණාට ඌව පුච්චලා දානවා ඒකෙන්. එතකොට ඇත්ත தත්ති දුක දුකටපත් කරන ස්වභාවය. හැබැයි අරූට ප්‍රඥාවක් නැහැ ඒක තාම දකින්. ඒ වගේ අපිත් තීරුම් ගන්න ඕනේ නේද? දැන් මේක දුක කියලා අපිට දැනට අර ශ්‍රද්ධාවෙන් විතරයි ඔක තීරුම් ගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ මෙහෙම කියලා තියෙන හින්දා දුක වෙන්නේ නැති. තාම අපිට දැනෙන්නේ නැහැ. හරි. අපිට දැනෙන්නේ රූපයක් තියනවා කියලා නම් දැනෙනවා. නේ. ඒතර ඒකටම තමයි බුදුහාමුදුරුවෝ දුකයි කියලා කියන්නේ යථාභූත ස්වභාවයයි. ඒ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛා කියලා
කියන්නේ. ඇලීම කියන එක දුක්ඛ කියලා ගැටීම කියන එක දුක්ඛ කියලා තේරෙනවා. හැමෝම ගැටීමක්
තිබ්බොත් එහෙම එකකුත් තියෙනවා.
ඇලීමක් කියන එක අපිට නොලැබීම නිසා නැති වෙනවා නේද?
ඇලීම මොකද ඇලීම නොලැබීම නිසා නැති ඒ කියන්නේ කක්කට කැමති නැහැ නේද ඒක තමයි දැන් ඕක අපිට පේන මට්ටමේ දුකකුත් තියෙනවා ලෝකෙට අයිති මට්ටමේ හැබැයි ඊට වඩා ගැඹුරට ගිය දුකකුත් තියෙනවා විශේෂයෙන් උපේක්ෂාවේ තියෙන දුක ඒක දකින්න තමයි ප්‍රඥාව දිනු වෙනවා හරි ඊට අපි එතෙන්ට එන්නේ කොහොමද කියලා බලමු දැන් ඉස්සෙල්ලා ඕකට මාර්ගයක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ එකක් අනිච්ච සංඥා නැත්තම් කායනුපස්සනාව ඒක වඩන්නේ ඇයි කියන එක ගැන පැහැදිලි අවබෝධයක් ගන්න තමයි අපි ධර්මයේ විමසන්නේ ධර්මයට ගලපලා බලන්නේ. එතකොට දැන් ඔන්න රූපය කියන්නේ මොකක්ද කියන එක තමයි ඔය දැන් කතා කළේ. හරි. දැන් තේරුම් ගන්න ඕන යම් තැනක රූපයක් හටගත්තද? ඒ කියන්නේ අපි රූපයක් බාර ගත්තද? රූපයක් තියෙනවා කියලා. රූපය හටගත්තා කියන්නේ ඕකනේ නේද? අපි දැනගත්ත රූපයක් තියෙනවා කියලා. නේද? එතකොට එහෙම බාර ගන්නකොටම රූප උපාදානය ඇති වෙලා. රූප උපාදානය ඇති වුණා කියන්නේ පංච උපාදානස්කන්ධයම ඇති වෙලා. නේද? දහමට අනුව දුක හටගෙන. හරි දැනට අපි එහෙම කියන්නේ නේද? මොකද දැනට රූපයක් හටගත්තු පළියට අපිට දුකක් පේන්නේ නැහැ නේ තේරෙන්නේ නැහැ නේ නේද? දහමට අනුව කියලා දැනට පැත්තකින් තියමුකෝ. ඔව් දහමට අනුව බුදුහාමුදුරුවෝ මෙහෙම කියලා තියෙනවා. අපි එහෙම අහලා තියෙනවා. හරි. තාම ඒක දැකලා නැහැ. ප්‍රත්‍යක්ෂව දැකලා නැහැ. ප්‍රත්‍යක්ෂව දකින්න තමයි මාර්ගයක්
තියෙන්නේ. එතකොට එතන තමයි පංච උපාදාන ස්කන්ධය හටගත්තනේ. ඒ නිසා එතනයි දුක ඇති වෙනවා. ඒකකොට පංච උපාදාන ස්කන්ධය තමයි
හටගන්නේ. ඒක අපිට පැහැදිලි නේද? පංච උපාදාන ස්කන්ධය හටගත්තා. ඒ අහලා තියෙන එකක් නේ කියන්නේ. ධර්මයට අනුව දුකයි. දැන් ඔයාට දැනিলা නෙවෙයිනේ කියන්නේ. නෑ ඒකයි මං කියුවේ. ඒක දැනට එහෙම අහලා තියෙනවා ධර්මයෙන් කියලා තියෙනවා. ඒක අපි දැනට ශ්‍රද්ධාවෙන් පිළිගමු. ඒ ඔකට තමයි මං කියුවේ අනුමාන ඥානෙ කියලා. තාම ඔක ප්‍රත්‍යක්ෂ නෑ. ප්‍රත්‍යක්ෂන දුක කියන එක දැන් අපි මොකෙක් හරි කනකොට ඒක දැනෙනවනේ නේද? ආයි කාගෙන්වත් අහන්න කවුරුවත් කියපු හින්දා නෙවෙයි. නේද? ඒ මට්ටමට ඇවිල්ලා නැහැ නේද? ඒ එතකොට දකින්නවන ඒකේ අපේ ප්‍රඥාවේ අඩුවක් තියෙනවා. තව ප්‍රඥාව වඩන්න තියෙනවා. ඒකට මාර්ගෙකුත් තියෙනවා. අපි දැන් මේ මාර්ගය පැහැදිලි කරගන්න අවශ්‍ය ටික තමයි මේ කතා කරන්නේ. හරි? එතකොට දැන් ඔන්න දැන් මේ ටික පැහැදිලි නේ නේද? යම් තැනක රූපයක් තියනවා කිව්වොත් පංච උපාදානස්කන්ධේ හටගන්නේ. නේද? එතකොට ඕක තමයි ඊළඟට ඉති රූපං කියන්නේ. ඊළඟට අපිට හොයන්න තියෙනවා සමුදේ. කොහොමද ඕක හටගත්තේ? නේද? එතකොට දැන් අපි අර ටිකම ගත්තොත් සද්දේ ඇහිලා ඕක ගැන හිතලා හිතපු හිතන කොට වෙනුණදී දැන් එළියේ තියනවා කියලා විශ්වාස කරනවා. ඔහම දෙයක් වෙලා තියෙනවා. නේද? ඔක මොන ආයතනයක් ගත්තත් ওই ටික තියෙනවා. හරි? එතකොට අපිට මුලින්ම යම් කිසි දැන් සද්ද සංඥාවක් ආවා. ඊළඟට ඒක ගැන හිතද්දී තව ඒවා ටිකක් එකතු වුණා උතෙන්ට. එතකොට චිත්ත රූපයක් පේන්නත් හේතු යෙදුණා. හරි? ඔය එකක්වත් ඉබේ වෙන ඒවා නෙමෙයි. ඒවා හැම එකක්ම හේතුඵල. තව විදිහකට කිව්වොත් පටිච්ච සමුප්පන්න ධර්මතා. ඒ කියන්නේ එහෙම වෙන්න හේතු ප්‍රත්‍ය යෙදෙන හින්දම එහෙම වෙනවා. දැන් හිතට ඉබේ රූපයක් පේන්නේ නැහැ. ඒ එහෙම පේන්න හේතු යෙදුන හින්දායි එහෙම පේන්නේ. හරි. ඊළඟට ඒක අපි එළියේ තියනවා කියලා විශ්වාස කරන තැන ඔන්න පැහැදිලි වෙන්න ඕන මෙතන නම් මුලාවක් වෙලා. මොකද හිතට පේන එක අපි S2 කින් නෙමෙයි නේද කින්නේ. එතකොට එළියේ තියෙන දේක් නෙමෙයි මේ දැකලා තියෙන්නේ. හිතෙන්ම හදපු දෙයක් තමයි හිත දැකලා තියෙන්නේ. එහෙනම් ඒක එළියේ තියෙන දෙයක් කියනකොට ඔන්න අපි වරද්දගෙන කියලා පේනව නේද? මේ හිතට පේන දේ එළියේ තියෙන විදිහක් නැහැනේ. අපි ඇස් දෙකෙන් දැකලා නම් ඔන්න එළියේ තියෙනව වෙන්න පුළුවන්. සුත් වහගෙන ඉදිරියම් මේක පේන්නේ. ඒක එතකොට මනසෙන්ම හදපු දෙයක් මනසෙන් දැනගෙන. හරි. එතකොට අපි මුලාවකින් තමයි ඕක එළියේ තියෙනවා කියලා හිතන්නේ. ඒකට තමයි ටිකක් තේරුම් ගන්න අර වතුරට එවෙන බල්ලට වෙන දේ කිව්වේ නේද? බල්ලා හිතන්නේ හදන්නේ ඔය තව බල්ලෙක් ඉන්නවා කියලා. හිතට හිතේ හිතට පේන එක එළියේ තියෙනවා කියලා විශ්වාස කරන එකේදී තමයි මුලාව වෙන්නේ. නේද? බල්ලෙක් වගේ පේනවා කියලා හිතුවට ප්‍රශ්නයක් නැහැ. පේන දේ එළියේ තියෙනවා කියලා හිතුවොත් තනිකරම මුලාවක් නේ. එතකොට ඔන්න අපටත් ඔය වගේ සිද්ධියක් නැහැ. හිතට යම් කිසි දෙයක් පේනවා. ඒක එළියේ තියෙනවා කියලා විශ්වාස කරනවා. ඕක හරියට අර දැන් තව ටිකක් තේරුම් ගන්න අපි දැන් කණ්ණාඩියේ ප්‍රතිබිම්බය හැදෙනවා කියලා ගන්න. නේද? දැන් අපි දන්නවා කණ්ණාඩියෙන් ප්‍රතිබිම්බයක් හැදෙන්න හේතුව යෙදෙනවා. කණ්ණාඩියක් තියෙන්න ඕන, එළියේ රූපයක් තියෙන්න ඕන, ඊළඟට ආලෝකය දෙන්න ඕන නේද? ඔය කන්ඩිෂන්ස් ටික තිබුණොත් විතරයි ප්‍රතිබිම්බය හටගන්නේ නේද? ඔයයින් එකක් හරි අඩු වුණොත් ප්‍රතිබිම්බය හටගන්නේ නැහැ. අන්න ඔතන තියෙන අර පටිච්ච සමුප්පාදය එහෙම නැත්නම් හේතුඵල සම්බන්ධය. හේතුප්‍රත්‍යයන් යෙදුනොත් විතරයි ඵලය. හේතුප්‍රත්‍යයන්ගෙන් තොරව ඵලයක් ගැන කතා කරන්න බැ නේද? දැන් බලන්න ඔය කණ්ණාඩි අපි දකින්නේ සාමාන්‍යයෙන් මූණ බලන්න ගියාම මූණද දකින්නේ ප්‍රතිබිම්බෙද? හිතන්නේ නම් මූණ දැක්කා කියලා. දැකලා තියෙන්නේ ප්‍රතිබිම්බ නේද? ඉතින් ප්‍රතිබිම්බය දිහා බලාගෙන මේ පැත්තේ තියෙන රූපේ දැක්ක කියලා හිතා ගන්න. ඔව්. රැවුල කපනවා, පවුඩර් දානවා, වොන්ඩි වීරනවා, රෝමිය ඔක්කොම කරනවා. හැබැයි ප්‍රතිබිම්බෙට නෙමෙයි ඒව කරන්නේ. එළියේ තියෙන රූපේ. ප්‍රතිබිම්බේ දිහා බලලා කියන්නේ නම් මං මූණ දැක්කා. නේද? අපි කවදාවත් ඇත්ත මූණ දැකලා තියෙනවද? දකින්න පුළුවන් දැත්ත මුන ප්‍රතිබිම්බයක් වයි දකින්න මේ දැත්ත මුන දකින්න නම් මේවා ගලවලා කෑලි ටික එළියෙන් තියලා බලන්න වෙනවා. මේත් ඉතින් ඇස් දෙක ගන්නත් බෑ. ඇස් දෙකෙන් බලන්නේ බෑ. ඇස් දෙක නැතුව ඉතුරු ටික තියලා බලන්න පුළුවන් මුන මොනවද ඒක. ඈ කවදාවත් දැකලා නැහැ. දැකලා තියෙන්නේම ප්‍රතිබිම්බ. අපි හිතාගෙන නම් ඉන්න මූණ දැක්කා කියලා. දැන් බලන්න ඔන්න ඔය ප්‍රතිබිම්බේ තියෙන ලක්ෂණයි රූපේ තියෙන ලක්ෂණයි ටික. හරි. දැන් රූපේක තියෙන ලක්ෂණ අපි ඉස්සෙල්ලත් කතා කළා. මොනවාද? සතර මහා ධාතු තමනවා. වෙනස් වෙනවා මොනවයින්ද වෙනස් වෙන්නේ? සීත උෂ්ණ මැසි මදුරු ඒ කියන්නේ මේ බාහිර හේතුන්ගෙන් වෙනස් වෙනවා. තව ආහාරයෙන් යැපෙනවා. තව එකක් තියෙනවා. ඒ වගේ වෙනස් වෙනවා. ඒ රූපණේ වෙනවා. සතර මහා ධාතු. අවු තුනයි නේද? මම හතරක් කිව්වා ඉස්සෙල්. හතර වෙන එක. එකක් තියෙනවා. ආහාරයෙන් යැපෙනවා. වෙනස් වෙන එකක් කිව්වනේ දැන්. සීත උෂ්ණ මැසි මතුරු වේගෙන් වෙනස් වෙනවා. ඔව් ඒ වයින් වෙනස් වෙනවා. රූපණය වෙන අර්ථයෙන් රූප. ඈ? ඒක තමයි රූපණය වෙන වෙනස් වෙනවා. කැඩෙන බිඳෙන ස්වභාවය. ඔව් ආයතන වලට අහු වෙනවා. මේ ඒ ලක්ෂණෙත් තියෙනවා. ඒ රූපයක ලක්ෂණ ඔන්න හතරක්. අපි රූපයක් අඳුර ගන්න පුළුවන් දෙයක්. දැන් ඔය ටික බලන්න අර ප්‍රතිබිම්බෙයි ඉස්සරහ තියෙන රූපෙයි ගත්තොත්. ප්‍රතිබිම්බය සීත උෂ්ණ මැසි මදුරු වරවයින් මේ වයින් වෙනස් වෙනවද? නැහැ. සතර මහා ධාතුද? නේද? ප්‍රතිබිම්බේ තද ගතියක් අහුවෙන්නේ නැහැ නේ. සීතලක් ප්‍රශ්නයක් අහුවෙන්නේ නැහැ නේද? ඇල්ලුවත් කණ්ණාඩිය අහුවෙනවා මිසක් ප්‍රතිබිම්බය අහුවෙන්නේ නැහැ නේද? එතකොට ආයතන වලට අහු වෙන්නේත් නැහැ. එකකට සමහර විට දැන් පේනවා කියලා විතරක් කියන්න පුළුවන්. හැබැයි අල්ලන්න බෑ. නේද? රසක් තියනවාද? ගඳ සුවඳක් තියනවාද? සද්දයක් තියනවාද? ඒව නැහැ නේද? يعني දර්ශනීය වෙන ස්වභාවය විතරක් තියෙනවා. එතකොට හතරම ගිහුවද? ආහාරයෙන් යෙපෙන්නේත් නැහැ. නේද? අන්න බලන්න අපි දැක්ක ප්‍රතිබිම්බේ රූපයක ලක්ෂණ එකක්වත් නැහැ. නේද? රූප ලක්ෂණ නැහැ. හැබැයි අපි දැකලා තියෙන්නේ ඒක. අපි විශ්වාස කරන්නේ රූපේ දැක්කා කියලා. නේද? රූපයක ලක්ෂණ එකක්වත් නැති එකක් දැකලා රූපේ දැක්කා කියලා විශ්වාස කරනවා. ඒකයි කියන්නේ ප්‍රතිබිම්බේ දිහා බලලා මේ එළියේ තියෙන රූපයක් දැක්කා කියලා තමයි අපි බාර අරන් තියෙන්නේ. රූපයක් බාර අරන් තියෙනවා. දැකලා තියෙන්නේ රූපයක් නෙවෙයි. නේද? දැකපු එකේ රූපයක ලක්ෂණ එකක්වත් නැහැ. ඔව්, කීනයක් දැක්කා වගේ තමයි. කීනෙන් පේන ප්‍රතිබිම්බ ඒකත් ප්‍රතිබිම්බයන්නේ නේද? පිළිබිඹුවා. ඔන්න ඔය වගේ අපේ මනසේ තියෙනවා කණ්ණාඩිය. මනසේ. ඒ කණ්ණාඩියට පුළුවන් පිළිබිඹු කරන්න. ප්‍රතිබිම්බයක් හදන්න. හරි? එතකොට මනසේ පිළිබිඹුව තමයි අපි හිතෙන්දේ. නේද? ඒ මනස දැකපු පිළිබිඹුවේ අර රූප ලක්ෂණ එකක්වත් තියනවද? නෑ, ඒක ප්‍රතිබිම්බයක් විතරයි. ඒක ආහාරයෙන් යෙපෙන්නෙත් නෑ, සතර මහා ධාතුත් නෙමෙයි, වෙන ආයතනවලට අහුවෙන්නෙත් නෑ. නේද? අහුවෙනවා නම් තව කෙනෙකුටත් බලන්න කියන්න පුළුවන්. මං හිතෙන් දැකපු එක මම දැකපු හිණේවත් ගිහින් බලන්න කියන්න පුළුවන්. මම පුළුවන්. බෑ, හිතට පේන දැන් ඕන සද්දයක් ඇහෙනකොට මං හිතපු දේ ආවටත් හිතුණාද වෙංගම? සමහර විට සමාන වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. ඒ වුණාට ඒකම එන්නේ නැහනේ. මොකද මේක අර මනස කියන කණ්ණාඩියේ හැදෙන ප්‍රතිබිම්බයක්. පිළිබිඹුව. හිතට පේනවා කියන්නේ අපි හිතනවා කියන එක ඔන්න ඔය වගේ සිද්ධියක්. ඇහුනේ සද්දයක්, සද්දය අනුව හිතනවා කියන එක ඔන්න ඔය වගේ සිද්ධියක්. මනස කියන කණ්ණාඩියේ පිළිබිඹුවක් හදනවා. හදලා ඒක අපි දකිනවා. දැන් කණ්ණාඩියේ ප්‍රතිබිම්බය හැදෙන්නත් හේතු යෙදෙනවා. අපි කවුරුවත් ඕක දිහා බැලුවේ නැත්නම් දන්නේ නැහැ නේ. නේද? දැන් කණ්ණාඩියේ ප්‍රතිබිම්බයක් හැදෙන්නත් හේතු යෙදෙනවා. ඒක දිහා බැලුවොත් විතරනේ පේන්නේ, දකින්නේ. එතකොට එහෙම තේරුම් ගන්න. දැන් හිතේ පිළිබිඹුවක් හැදෙන්නේ ඉබේ නෙවෙයි. ඒක හැදෙන්න හේතුව ඇතුවමයි හැදෙන්නේ. හරි? අපි කණ්ණාඩියයි රූපෙයි ආලෝකෙයි අරව මේවා හින්දා හේතු යෙදුනා වගේ හිතේ පිළිබිඹුව හැදෙන්නත් අනිවාර්ය හේතු ටිකක් තියෙනවා. ඒක ඕනනම් වෙනම හොයන්න පුළුවන්. හේතු නිසාමයි මේ පිළිබිඹු වෙන්නේ. හැබැයි ඒක දකින්නෙත් හිතේ. ඒක මේ වගේ වැඩක්. දැන් අපිට හිතා ගන්න පුළුවන්. දැන් අපේ ප්‍රඥාවේ, ඒ කියන්නේ දැන් බල්ලෙක් වතුරට ඇබිලා මූ මේ වගේ දැකලා තමයි මූ රැවටිලා ඉන්නේ කියන එක අපිටත් දකින්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රඥාවේ නුවණට පේන. ඒක තමයි. එයාගේ හිත වැඩ කරන හැටි දකින්න ශක්තියක් එනවා. ඒක විශේෂ ඥානයක්. ඒ ප්‍රඥාව දිනු කරලම එන ඥානයක් ඒක. ඒක බුදු කෙනෙකුට වගේ ඒ වගේ අනිත් එක්කෙනාගේ හිතෙන් දැන් බලන්නේ මොන කණ්ණාඩියේ මොන ප්‍රතිබිම්බෙද කියන එකක් දකින්න පුළුවන්. දැන් අපිට බෑ ඒක. නේද? ඒක විශේෂ හැකියාවක්. ඒක ප්‍රඥාව තුලින් එන හැකියාවක්. තව හේතු යදිලා දැන් අපි මේ කතාව දැන් පැහැදිලිද? හිතේ පිළිඹුවක් හැදෙන්න හේතු යෙදෙන හින්දා පිළිඹුවක් හැදෙනවා. ඒ පිළිඹුව හිතෙන් දකිනවා. හරි. ତරෝක තමයි මන කියන්නේ අර මනසේ කණ්ණාඩිය වගේ, ධම්ම කියන්නේ එතන හදන පිළිඹුව වගේ, මනෝ විඥාණය කියන්නේ ඒක දැනගන්න. ඒ දිහා බලනවා. හිතෙන්. මනෝ විඥාණයෙන් ඒක දකිනවා. මනෝ විඥාණයෙන් දැකලා තියෙන්නේ මනසෙන්ම හදපු දෙයක්. හරි. ධම්ම කියන්නේ මනසෙන්ම හදපු දෙයක්. මනෝමය දෙයක්. ධම්මපදේ තියෙන්නේ නේද? මනෝපුප්පංගම ධම්මා මනසට මනෝමය. මනෝමය දෙය මනසෙන්ම දැකලා. හරි. එතකොට ඒක තමයි අපි දැන් ඔය ඇස් වහගෙන ඉද්දි. ඔන්න දැන් ආනාපාන සතිය කරනවා කියන්නේ. ආනාපාන සතිය කරද්දි මොකද්ද කරන්නේ? හුස්ම දිහා බලන් ඉන්නවා නේද? දැන් මුලින් හිත දුවනවා, ඉතින් ටිකක් වෙලා යනකොට හුස්මම පේන්න ගන්නවනේ. ආස්වාසේ, ප්‍රාස්වාසේ, ආස්වාසේ, ප්‍රාස්වාසේ නාරමුණ වලට හිත යන්නේ නේද? දැන් මොකද්ද හුස්ම තියනවා කියලා දන්නවා. නේද? ඒකටම අවධානය යොමු කරා මුළු හුස්මම දන්නවා නේද? ආස්වාසේ දන්නවා, ප්‍රාස්වාසේ දන්නවා. ටක් ඉන්නකොට මොකද වෙන්නේ? සද්දයක් ඇහුන ගම අන කාක්කෙක්. ඒකත් මතක් වෙනවා. නේද? හරි. එතකොට හුස්මට අවධානය නෑ. දැන් හිත දුවලා. නේද? එතකොට දැන් අන්න දැන් මෙනෙහි කරන්න පුළුවන්. හුස්මට අවධානය තියාගෙන දැන් හිත එකඟ වුණහම ටිකක් වෙලා ඉන්නකොට අපි හිතමු සද්දයක් ඇහිලා මොකක් හරි දැනගත්තා. වෙනවනේ ඕවා නේද? ඒ වෙනකොට ඔන්න දැන් බලන්න දෙයක් තියෙනවා. කාක්කෙක් කියලා අපි උදාහරණයක්ම ඕන දෙයක් දැනගන්න පුළුවන්. දැන් භාවනා කර කර ඉද්දි මොකක් හරි සද්දයක් කියලා මොකක් හරි දැනගන්න ඕනේ. ඒකට ඔන්න දැන් දැනගත්තු දේ ගැන මෙනෙහි කරන්න ඕනේ. දැන් අපිට මුලින්ම හිතෙන්නේ අර එළියේ ඉන්න කාක්කා කෑ ගැහුවා. අපි තමයි මේ වෙහෙක ලෝකෙට අයිති මට්ටම. ඕකේ තමයි අපි ඉන්නේ. දැන් ඒක උනේ කොහමද කියලා පොඩ්ඩක් බලන්න නුවණක් තියෙනවා. මොකද්ද? ඇහුනේ සද්දයක්. ඒක සෝතායතනින් වැඩ කරපු හින්දා තමයි සද්දයක් තියනවා කියලා දැනගත්තේ. සද්ද සංඥා. සද්ද සංඥාවට රූපයක් අයිති නැහැ. නේද? රූපේ හැදෙන්නේ කොයි වෙලාවේද? සද්දේ අනුව හිතනකොට. කාක්කෙක්ව මේලා පෙන්නේ අර සද්දට අනුව හිතනකොට හිතනකොට තව වැඩ ටිකක් වෙලා අර පෙර අද්දකීමත් ඔතෙන්ට ඇවිල්ලා දැන් තියෙන එකට සම්බන්ධ කරලා නේද? ඔන්න අර පිළිමිබුව හදන මොහොත. අර මනසේ කණ්ණාඩිය දැන් පිළිමිබුව හදනවා. එතකොට අපිට ඔය කාක්කෙක් කියලා පේන්නේ මනසෙන් හදපු පිළිමිබුව නැත්තම් චිත්ත රූපේ. මේක මනසටම පේනවා. නේද? එතනිනුත් අපි නැවතුවේ නෑ ඒ ඒ රූපේ තියෙන්නේ එළිය කියලා දැන් විශ්වාස කරනවා. නේද? අරහේ ඉන්න කාක්කා තමයි ඔය කියලා. දැන් අපට බලන්න පුළුවන් අන්න මේ හිතේ හදපු එකනේ දැකලා තියෙන්නේ. ඒක එළිය තියෙන්න පුළුවන්ද? එළිය තිබ්බේ අපේම තියෙන මෝඩකමට නේද? මෙතන තියෙන මුලාවට ඇත්ත ඇති ඇති නොදන්නකමට නේද? හිතේ හැදුන දේ එළිය තියනවා කියලා විශ්වාස කළා. දැන් ඔය එළිය තියනවා කියලා විශ්වාස කිරීමම නේද රූපේ බාර ගැනීම. නෑ හිතට පේන එක රූපයක් නෙවෙයිනේ. ඉස්සෙල්ලා කිව්වේ රූපයක ලක්ෂණ තියනවාද හිතට පේන එක? නෑ ඒක ප්‍රතිබිම්බයක් විතරයි. ඒක ආහාරයෙන් යැපෙන්නෙත් නෑ, සීතු උෂ්ණ වලින් වෙනස් වෙන්නෙත් නෑ. නේද? සතර මහා ධාතුත් නෙවෙයි. ඒ වුණාට අපි බාර අරන් තියෙන්නේ සතර මහා ධාතු රූපය. සීතු උෂ්ණ වලින් වෙනස් වෙන රූපයක්. එළියේ තියෙන රූපයක්. නේද? අන්න පේනවා දැන් ඔන්න රූප උපාදාන ස්කන්ධයට අහු වුණා. රූපේ බාරගත්තා කියන්නේ. ඇයි රූපේ බාරගත්තේ? මෙතන සිහියයි නුවණයි පිහිටියේ නැහැ. හිත කරන වැඩේ ගැන. නේද? පරණ පුරුද්ද බලවත් වුණා. නේද? අපි සංසාරේ ආපු පුරුද්ද බලවත් වෙලා තමයි එළිය එක බාරගත්තේ. ඒ කියන්නේ රූපයක් උපාදාන කළේ. හරි. තර මනසේ පේන රූපේ ඇත්ත ඇති හැටි දැක්කෙත් නැහැ, එතෙන්ට සිහිය පිහිටියෙත් නැහැ. සිහිය යෙදුනෙත් නැහැ, නුවණ යෙදුනෙත් නැහැ. හරි. ඒ හින්දා අපි මුලා වුණා. මුලා වුණා කියන්නේ රූප උපාදානයට අහු වුණා. රූපයක් බාරගත්තා එළියේ තියෙන. රූපයක් බාරගත්තා කියන්නේ අර සතර මහා ධාතු රූපයක් බාරගත්තා. ඇත්තටම දැක්කේ හිතේ පිළිබිඹුවක්. නේද? හිතෙන්ම හදපු දෙයක් හිතෙන්ම දැනගත්තා. එතකොට ඔන්න බුදුහාමුදුරුවෝ දැන් මාර්ගයේ විදිහට මොකද්ද කියන්නේ? සිහියයි නුවණයි පිහිටන්. මනයි සතිපට්ඨාන කියන්නේ. හරි. සිහියයි නුවණයි පිහිටන්න ඒකට උත්සාහ කරන්න. හරි. සිහිය නුවණ පිහිටන්න උත්සාහ කරන්න. දැන් සිහිය තිබුණ නැත්නම් ඔහොම වෙනවා කියලාවත් දැනගන්න බෑ. ඔව්. සිහිය පිහිටන්න ඕන. නුවණ කොහෙන්ද ආවේ? ධර්මයක් අහලා මේක අර තේරුම් ගැනීම තුලින්. නැත්තම් පිට ඔක හිතා ගන්න බෑ මෙහෙම දෙයක් මෙතන උනේ කියලා. නේද? දහම අහලා ගත්තු නුවණ ඔතන යෙදුනොත් තමයි මේ පිළිබිඹුවක් ප්‍රතිබිම්බයක් දැක්කේ. ඒක රූපයක් නෙමෙයි. ඒ රූප ලක්ෂණ එකක්වත් නෑ ඒකට. අපේ තියෙන මෝඩකම තමයි ඔක රූපයක් කරලා බාරගත්තේ. නේද? දැන් ඒක පෙන්වන්න පුළුවන් නේද ඒකට? හැබැයි ඒක දන්න කෙනාට විතරයි පෙන්වන්න පුළුවන්. නොදන්න කෙනාට සිහිය පිහිටන්න පුළුවන්. උනේ මොකද්ද කියලා තේරුම් ගන්න බෑ. එයාට පේන්නේ එළිය රූපයක් තියෙනවා දැනගත්ත. ඔච්චරයි සිහිය පිහිටන්න පුළුවන්. ධර්මයක් අහලා තේරුම් ගත්ත කෙනාට ඊට එහා දෙයක් කරත හැකි. නේද? හිතෙන්ම හදපු දෙයක් රූප ලක්ෂණ නැති දෙයක් දැකලා හිතෙන්ම දැකලා මුලාවකටපත් වුණා රූපයක් දැක්කා කියලා. රූපයක තියෙන ලක්ෂණ තියෙන එකක් ලෝකෙට අයිති දෙයක් දැනගත්තා කියලා. එතකොට අන්න ලෝකෙට අහු වුණා. තව විදියට කිව්වොත් දුකට අහු වුණා. හරි. ඔව් ධර්මයෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධයක් හැදුවා. ඔන්න බුදුහාමුදුරෝ දැන් සහතිකයක් දෙන. ඔන්න ඔතන සිහිය නුවණ පිහිටියොත් නොකඩවා සතියක් පිහිටුවොත් එක්ක රහත් වෙනවා නැත්නම් අනාගාමී වෙනවා. වෙන්න ඕන නේද? ලෝකෙට අහුවෙන්න විදිහක් නැහැ නේ ඔතන සිහිය නුවණ පිහිටියන. දුකට අහුවෙන්න විදිහක් නැහැ. හරි. එතකොට ඔන්න රූපයේ ඇත්ත දකින විදිහට කියනවා කායानुපස්සනාව කියලා. ඔය අවබෝධය ගන්න දීපු භාවනා ටික තමයි කායानुපස්සනාව යටතේ තියෙන්නේ. හැබැයි ඒක අවබෝධයක් තියෙන කෙනාට විතරයි මේ විදිහට කරන්න පුළුවන්. අනිත් අයටත් කායानुපස්සනාව කරන්න පුළුවන්. ධර්මය අහලා නැති අයට. මෙන්න මේ විදිහට කය දිහා බලා ඉන්න කිව්වහම බලා ඉන්න පුළුවන්. හැබැයි ඒක ලෝකෙට අයිති දැක්මක් මිසක් ලෝකේ ඉක්මවා යන දැක්මක් වෙන්නේ නැහැ. මොකද ලෝකය ඒ කියන්නේ රූපය ගැන පෙනුනට රූප සමුදයක් පේන්නේ. සමුදය කියන එක මේ දහමක් අහලා නුවණින් තේරුම් ගත්ත කෙනාට විතරයි අහුවෙන්නේ. පේනව නේද සමුදය? හිතේ ඇති වෙන පිළිඹුවේ ඇත්ත ඇති හැටි නොදන්නකම නිසාමයි එළියේ රූපේ බාරගන්නේ, හදන්නේ, පිළිගන්නේ, ඒක උපාදාන කරන්නේ. නේද? එළියේ රූපේ බැස ගන්න. අතට අපි සාමාන්‍යයෙන් ඉන්නේ එළියේ රූප බාර ගන්න මට්ටමේ. නේද? කාක්කා එළියේ ඉන්නවා කියලා මට්ටමේ ඉන්නේ. ඔක හිතෙන් හදලා එළියෙන් තිබ්බා කියලා නුවණක් නැහැනේ. දහමක් ඇහුවොත් ටිකක් හිතා ගන්න පුළුවන් නේද? සද්දයක් ඇහුණා, ඒක අනුව හිතුවා, හිතනකොට අර මනසේ ප්‍රතිබිම්බය හැදුණා. ඕකේ ඇත්ත දන්නේ නැති හින්දායි එතන සිහිය පිහිටියේ නැති හින්දායි එළියේ තියනවා කියලා බාරගත්තා. නේද? දැන් අර වතුරට එබෙන බල්ලා කරපු වැඩේම නෙමෙයිද අපිත් කරලා තියෙන්නේ? හිතේ හදපු දේ ඒක ඇත්ත ඇටි දන්නේ නැතුව එළියේ තියනවා කියලා විශ්වාසම කරලා. මේ බල්ලා වතුරට එබිලා බුරනවා. මේ රූපේ උපාදාන කරලා. අපිත් ඉතින් ඔය වැඩේම කරනවා බිරුවේ නැතුවට. මේ රූප තියෙනවා කියලා බාර අරන් තමයි ජීවත් වෙන්නේ. අපි නොදන්න දේ තමයි දුකට අහු වුණා කියලා දන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔය දුක අවිද්‍යාවෙන් මුලාවෙන් කරපු දුකක් සකස් කරලා ඒක බාර අර. ඒක ජීවත් වෙන්නේ. හරි. දැන් එතකොට ඔන්න ඔය ටික තේරුම් ගත්ත කෙනාට තමයි ආර්ය මාර්ගයේ සතිපට්ඨානෙ වඩන්න පුළුවන්. ඔන්න තමයි මේ වෙනස දකින්න ඕන. දහම අහලා නුවණින් දැක්ක කෙනාට විතරයි. දැන් ඔක දකින එකට කියනවා සම්මාදිට්ඨිය කියලා. ඒ සම්මාදිට්ඨිය ගන්න පුළුවන් දහමක් අහලා නුවණින් දැකලා විතරයි. හරි. ඒකට තමයි ධර්මය අහන්න ඕන සාකච්ඡා කරන්න ඕන. ඔව්. එහෙම කෙනාට විතරයි ආර්ය මාර්ගයේ වඩන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුවත් සතිපට්ඨානයක් වඩන්න පුළුවන්. ඒක හැබැයි ඒක පූර්ව ප්‍රතිපදාව විතරයි. ඒ හින්දා තමයි මම කිව්වේ අපි උදේ වඩපු දෙතිස් කුණුප භාවනාව පූර්ව ප්‍රතිපදාවක් නැත්නම් ලෝකෙට අයිති භාවනාවක් මිසක් ලෝකෙන් එතර වෙන මාර්ගය නෙවෙයි. ඒකට හිත සකස් කරන එකක් විතරයි. දැන් ටිකක් තේරෙයි ඇයි එහෙම කිව්වේ කියලා. ඇයි? අපි මුලින්ම පිළිගත්ත ශරීරයේ තියෙනවා. ඊළඟට ඒකෙන් මිදෙන්න නෑ. ඔතන තියෙන්නේ මේ කෙස්, ලොම්, නිය, දත් වොන් මෙන්න මෙහෙම කොටස් ගොඩක්. නේද? ශරීරයේ තියෙනවා කියන එකෙන් මිදෙන්න නෑ. ඔතන කොටස් ගොඩක් කියලා බලන්න. ඔක තව ටිකක් එහාට යන්න පුළුවන් කෙනෙකුට නෑ. කෙස් කියන්නේ මොනවද? සතර මහා ධාතුනි. පඨවිය, ආපෝ, තේජෝ, වායෝ. ඒක දැක්කේ නැති හින්දා තමයි කෙස් කියලා බාරගත්තේ. කෙස්, ලොම්, නිය, දත් කියලා. එතකොට ඒ තියෙන්නේ සතර මහා ධාතු. එහෙම නැත්තම් ඔක වෙනස් වෙලා යනවා කියලා බලන්න පුළුවන්. අපි ඒ වෙලාවේ අනිත් කිව්වේ වෙනස් වෙන එක. නේද? මොහොතක් පාසා වෙනස් වෙනවා. අනිත්‍ය. මොනවාද වෙනස් වෙන්නේ? මේ ශරීරය. නැත්තම් තියෙන කෙස් ලොම් නියත. නේද? ආ දැන් රූපේ බාර අරගෙන ඕක වෙනස් වෙනවා. ඕක නේද බලන්න. ඕක හරියට අර වතුරට එබෙන බල්ල අන්න බල්ලෙක් ඉන්නවා. ඒ වුණාට ඕක වෙනස් වෙනවා. ඕක සතර මහා ධාතුයෙන් හැදිලා තියෙනවා. ඕක කෙස් ලොම් නියතත් වලින් හැදිලා තියෙනවා. නේද? දැන් බල්ලා මේ විදිහට භාවනා කළොත් ඇත්ත අවබෝධ වෙයිද? අර වතුරේ බල්ලෙක් ඉන්නා ඌ හින්දා මට තරහ ගියා. ඒ බල්ලා හැදිලා තියෙන්නේ කෙස්ලොම් නියදත් සම්මස්නහරවල. ඈ ඒවා හැදිලා තියෙන්නේ සතර මහා ධාතුන්. ඈ ඒවා වෙනස් වෙනවා. දැන් එතන ඇත්ත අවබෝධ වෙයිද? නෑ. ඌට අවබෝධ වෙන්නේ නැත්නම් අපිත් ওই වැඩේම කළොත් අපිටත් අවබෝධ වෙන්න ඉඩයක් නෑ. අපි ශරීරයක් තියනවා කියලා විශ්වාස කරලා නේද? ඒක ගැනනේ බලන්න. එතකොට ඒක ලෝකෙට අයිති භාවනාවක් කියන එක දකින්න ඕන. ඔක දකින්න පුළුවන් ධර්මයක් අහලා තේරුම් ගත්තොත් විතරයි. ඒකයි මේ බුද්ධ ශාසනයේ වැදගත්කම. හරි. ඔව්. ඔක පේන්නේ ප්‍රඥාවට විතරයි. ඔව් ඒක ඒක
නිමිත උනානම් අර බාහිර දෙයක සම්බන්ධ වෙන්නේ නැහැ. මේ මානසික හටගත්තු මානසික හටගත්තු තේසුලි
ඔව් දැන් ඔය
නිමිත උනානම්
මෙහෙමයි. දැන් ඔය ඇත්ත ඇති හැටි නැත්නම් යථාභූත ස්වභාවය ඕක තමයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි ඒක දකින්න මට්ටමක ඉන්නවද? මනසෙන් හදන එකක්මයි මනසෙන්ම දැනගත්තේ කියන මට්ටමක අපි ඉන්නවද? එහෙම වුණොත් ඔතනින් එහාට ওই ටික බලන්න පුළුවන්. ඔව් ඒක තමයි. දැන් ওই මනසේ ඇති වෙලා මනසේ නැති වුණා කියන එක බලන්න නම් අපි ඉස්සෙල්ලා නුවණකට එන්න ඕන. දැන් එළිය රූපවලින් මිදෙන මට්ටමකට ඔව් යාම වැඩිලයි. දැන් අපේ ප්‍රායෝගික தත්ත්වය අපි රූපවලට අහු වෙන්නේ නැද්ද? අහු වෙනවා. ඒ කියන්නේ අපේ තාම කෙලෙස් යෙදිලා තියෙනවා මේ කාම ලෝක මට්ටමට. හරි. ඒ කියන්නේ මේ ඇහැ කන නාසය දිය ශරීරය ඒවා පිළිගන්නවා. ඒවයින් ගන්න අරමුණු පිළිගන්නවා. ඒක තමයි මේ කාම භූමියේ මට්ටමට කෙලෙස් අපේ යෙදිලා තියෙනවා. අපි ඒකේ ඉක්මවා ගිහිල්ලා නැහැ. හරි. ඒ ඒකට උත්තරේ තමයි මේ දෙන්නේ. ඕක පෙනුනට ඕක හිතට පෙනුනට අපි ජීවත් වෙන්නේ
තියනවා
කියන මට්ටමේ රූප ලෝකේ. රූප බාරය. එතකොට දැන් ඒක අර නිකන් නුවණට නැත්නම් විඥාණයට පේනවා. පෙනුනට ඒක තාම
උත්සාහ කරන
ගැතියක් අපි උත්සාහ කරනකොට තේරුම් ගන්න ඕනනේ අපිට මේක කරන්න පුළුවන් මේ විදිහට කළොත්ද කියන එක. ඒක තේරුම් ගන්න තමයි මේ ටික කියන්නේ. අපේ තාම කෙලෙස් සියදිලා තියෙන්නේ කාම භූමි මට්ටම. කාම ලෝකෙට අදාළ මට්ටම. හරි. ඒ කෙලෙස් ටික කඩා ගන්න නැතුව ඔය හිතේ මට්ටම බලන්න ගියාට ඕක පේන්නේ නැහැ. දකින්න ශක්තිය නැහැ. මොකද අපේ ප්‍රඥාව වැඩිලා නැහැ. වෙහින්ද තමයි මේ බුදුහාමුදුරුවෝ මේ පිළිවෙලක් දෙන්නේ කායනුපස්සනාව වඩන්නේ. මොකටද වඩන්නේ? කොතෙක් දුරටද වඩන්නේ කායනුපස්සනාව? නෑයි මතක් කරන්න ඕනේ. කායනුපස්සනාව මොකටද වඩන්නේ? මොකේ ඇත්ත දකින්න? රූපේ ඇත්ත දකින්න. රූපය පිරිසිඳ දැක්ක දවසට ඔන්න ඊළඟට යන්න පුළුවන් නාමය දකින්න. අපි රූපේ දකින්න නැතුව නාමය අල්ලන්න ගියාට ඒක ඉක්මන් වැඩි. අහුවෙන්නේ නැහැ. එතකොට නිකන් අර එතකොට වෙන්නේ අපි හිත රවට්ට ගන්නවා විතරයි. ඇත්ත තත්ත්වය එහෙම කියලා හොඳට තියෙන එකකට නෑ කියන්න හදනවා. මම බලා ඉන්න කෙනෙක් කියයි පිස්සු කියලා. මම හොඳට පේන්න තියෙනවා ඔබ නෑ කියනවා. මොකද ඒකට එන්න අනුපිළිවෙලක් තියෙනවා. අපේ කෙලෙස් ටික අඳුරගෙන ඔකේ අනුපිළිවෙලක් තියෙනවා. මේ රූපයට අහු වෙන මට්ටම තමයි දරුණුම. ඒ කියන්නේ රළු මට්ටම. දරුණුම නේ රළු මට්ටම. ඒ කියන්නේ රළු මට්ටම කඩාගෙන ඕන සියුම් මට්ටමට. ඒක තමයි මේ දැන් නීවරණ අපේ තාම බලවත්. රූපවලට අහු වෙනවා, ඇලෙනවා, ගැටෙනවා, ওই ටික තියෙනවා. නේද? බල්ලා වතුරට එබෙනවා, එබිලා බුරනවා වගේ තමයි අපිත් තාම. එතකොට ඉස්සෙල්ලා ඒ මට්ටම පොඩ්ඩක් තුනී කරගන්න ඕනේ. ඒ නිසා තමයි මේ පූර්ව ප්‍රතිපදාව වැදගත් වෙන්නේ. මං කිව්වේ දැන් මේවා කතා කළාට දෙතිස් කුණුප භාවනාව කරන්න ඕනේ. ඕක ලෝකෙට අයිති කියලා ඕක නොකර ඉඳලා හරියන්නේ නැහැ. මොකද අපේ කෙලෙස් යෙදෙන්නේ මේ මට්ටමේ. තාම ශරීරයේ තියෙනවා කියලා හිතලා මේ මට්ටමේ තමයි අපි ක්‍රියා කරන්නේ. නේද? මේ භාවනා කරනකොට විතරක් නෑ ඕක නෑ කියලා හිතුවට මෙතනින් එළියට ගියාම මේක බාර අරන්නේ. ඈ? ඒක තමයි වෙන්නේ. ඒක අඳුර ගන්න ඕනේ. එතකොටයි ඒ හින්දා ලෝක පූර්ව ප්‍රතිපදාව කියලා නොකර ඉඳලා හරියන්නේ නැහැ. මොකද අපේ තාම මේ මට්ටමේ කෙලෙස් තියෙනවා. එතකොට ඒ ටික කැඩෙන්න ඒකේ යෙදෙන්න.
දැන් ඔය කායන
කොච්චර කාලයක් වැඩුවත් වඩලා තියෙන්නේ ආර්ය දර්ශනය ඇතුවද නැතුවද කියන එක බලන්න. අද වෙලා තියෙන්නේ කායන උපසනාව වඩන ගොඩාක් අයට මේ සම්මාදිට්ඨිය නැහැ. කියන්නේ ආර්යද ඒක නරක නෑ. මොකද ඒගොල්ලන්ගේ පූර්ව ප්‍රතිපදාව වැඩෙනවා. හරි. ඒ කෙලස් තුනී වෙන්න ඒක අවශ්‍ය. මොකද මේ දර්ශනේ තිබුණත් ඒක කරන්න ඕන. හරි. හැබැයි ගොඩක් අයට දර්ශනේ නැතුව ඕක කරනවා. ඒ කරන එක එතකොට තාම අර ආලාර කාලාමගේ මට්ටම. බුදුදහම අහලා තේරුම් ගන්නෑනේ. මේක අහලා තේරුම් අරගෙන අරක කළොත් ඔන්න ආර්ය මාර්ගයට යනවා. අරකින් නීවරණයටපත් වෙනකොට එදාට කියන්න පුළුවන් සමාධියෙන් අනතුරුවම අර යථාභූත ඥානේ එනවා කියලා. එහෙම නැත්නම් සමාධිය එයි, ඒ යථාභූත ඥානේ එන්නේ. දහම අහලා තේරුම් ගත්තේ නැත්නම්, ඒ කියන්නේ සම්මාදිට්ඨිය නැත්නම්. සම්මාදිට්ඨිය කියලා අදහස් කරන්නේ දැන් ආර්ය නැත්නම් චතුසත්‍ය සම්මාදිට්ඨිය. දැන් ඔන්න ඔය මට්ටමේ දැක්මේදි රූපේ මොකද්ද, සමුදේ මොකද්ද කියන එකනේ ඔය පෙන්න්නේ. දැන් පේනව නේද මේ සමුදේ යෙදුන් නැත්නම් රූපේ පිහිටයිද? නැහැ. ඒ කියන්නේ හිතේ හිත දකින්න, දැන් අර හිතේ පිළිබිඹුව දකින්නවා. ඈ කියන එක නොදන්නකම මතම නේද එළියේ රූපේ පිහිටන්නේ. මෙතන ඇත්ත දැක්කොත් එළියේ රූපේ පිහිටයිද? නැහැ. අර වතුරට එබෙන බල්ලා ඔන්න ඇත්ත අවබෝධ කළා වගේ. තව දුරටත් වතුරේ බල්ලෙක් පිහිටන්නේ නැහැ. නේද? මොකද මේ පිහිටන්න තියෙන හේතුව ඉවරයි. අවබෝධය ආපු ගමන්. මුලාව තියෙනකන් විතරයි පිහිටන්නේ. නේද? ඇත්ත ඇති හැටි දැක්ක ගමන් ආයි කවදාවත් බල්ලෙක් පිහිටන්නේ නැහැ. ආයි බුරන්න හේතුව ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ රූපයට අහුවෙන්නේ නැහැ. මේ රූපෙන් මිදුණා වෙනවා. ඒකට කියනවා රූපය පිරිසිඳ දැක්කා. රූපේ යථාභූත ස්වභාවය අවබෝධ කළා. නේද? එතකොට අන්නේ රූපය පිරිසිඳ දකින්න ක්‍රමේ තමයි ඔන්න රූපේ අනිච්ච සංඥාව වඩන්නේ. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස සත්තංගම. එහෙම කෙනාට කියනවා සම්මා දිට්ඨිය තියෙනවා. එයා වඩන්නේ ඒ ඇත්ත දකින අනිච්ච සංඥාව. ආර්ය ප්‍රතිපදාව. එයා තමයි වඩන්නේ ආර්ය මාර්ගයේ තියෙන කායනුපස්සනාව. එයා තර කායනුපස්සනායි භාවනා කරනවා. හැබැයි ඕක නොදැන කරන කෙනාට වඩා වෙනස්. මොකද එයා දන්නා දැන් මොකක් දකින්නද මේක කරන්නේ, කුමක් සඳහාද මේක කරන්නේ කියලා නුවණක් තියෙනවා. එදාට අහන්න ඕනේ දැන් මං කායනුපස්සනා කළා ඇද්ද, ඊළඟට මොකද්ද කරන්න ඕනේ කියලා. ගුරුවරු හොයාගෙන යන්න ඕනේ නැහැ. මොකද ධර්මයේ ගුරු තනතුරේ තියාගන්න සම්මා දිට්ඨිය ඇවිල්ලා. හරිද? ඔව්. ඒ ටික දැන් මෙහෙමයි. රූපෙට අහු වෙනවා කියනකොටම තේරුම් ගන්න කෙලස් ටික යෙදිලා. රාග දෝෂ මෝහ. ඒ කියන්නේ ඔකට තව වචනයක් දෙනවා අපි මඤ්ඤණා කරනවා කියලා. කියන්නේ ඇත්ත ඇති හැටි නෙමෙයි, හිතෙන් හදපු දෙයක් තියනවා කියලා බාර අරගෙන ඉවරයි. එතකොට මඤ්ඤණා කිරීම තුළ තියන රාග, ద్వේෂ, මෝහ විතරක් නෙමෙයි, අර තණ්හා, දික්ටි, මාන කියන තුනම යෙදෙනවා. හරි? තණ්හාවත් යෙදෙනවා, දෘෂ්ටි. ඒ කියන්නේ දෘෂ්ටි නේ ඇත්ත ඇති හැටි දන්නේ නැති තාක්කල් දෘෂ්ටි වල නෙ ඉන්නේ. දික්ටි යෙදෙනවා. මාන, මේක වටිනවා මේක නෑ වර්කම් පෑ කරනවා. එතකොට තමයි අර හොඳයි නරකයි කියලා බෙදන්නේ. නේද? ඒ මට්ටමට අහු වෙලා. දැන් ඔය කියන රැවටීම තුල ගොඩාක් කෙලස් තියෙනවා. ඒවා තමයි ඔය වර්ග කරලා තියෙන්නේ. රූපස්කන්ධය විතරක් පිටින්න බෑ පහම නැතු. ඒකත් තේරුම් ගන්න ඕනේ. සුඛ දුක්ඛ දුක්ඛම සුඛ. ඔව්. උපේක්ෂා. ඔව් දැන් එහෙම කඩලා ගන්නත් පුළුවන්. දැන් පංච උපාදානස්කන්ධයේ දුකයි කියවහම එක උපාදානයක් තිබුණත් දුකම තමයි. හරි? රූප උපාදානයේ විතරක් තිබුණත් දුකයි. හැබැයි දැන් රූප උපාදානේ වෙන්නේ නැහැ නේ අවිද්‍යාව නැත්තම්. ඒක විතරයි කියන්න බෑ. මොකද ඒ විතරයි කියන්න බැරි අපි ඉන්න මට්ටම. දැන් කාම භූමියනේ අපි ඉන්නේ. කාම භූමියේදී රූපය විතරක් පිහිටන්නේ ඉතුරු ටික නැතු. ඒකයි මං කිය අපි ඉන්න කෙලස් මට්ටමේ මේ මට්ටමේදී අපිට අනිත් ඒවායින් තොරව රූපය ගැන කතා කරන්න බෑ. දොට මේ කාම භූමිය කියන එකත් තේරුම් ගන්න අපේ කෙලෙස් මත පිහිටිය දෙයක් මිසක් ඇත්ත ඇති හැටි නෙවෙයි. ඒ හින්දායි මේ හිත දියුණු කරාම කාම භූමියෙන් මිදලා රූප භූමිය මට්ටමට යන්න පුළුවන්. තව ටිකක් දියුණු කරාම අරූප මට්ටමට යන්න පුළුවන්. එතකොට මේවා යෙදෙන්නේ නැහැ. යෙදෙන්නේ නැහැ කියන්නේ මේ ලෝක විනාශයක් වුණා නෙවෙයි, අපේ හිත ඇතුලේ වෙනසක් නෙවුනේ. නේද? ඒ කියන්නේ අපේ කෙලෙස් මට්ටමයි වෙනස් වෙන්නේ. දැනට ලෝකේ බාර ගන්න කියලා ස්මර්ට් මේ වෙනසක් වෙන්නේ. එහෙම එකක් තියෙනවා. දැන් ඒ ඔව් එහෙම තියාගන්න අපි ඉස්සෙල්ලා මාර්ගයේ තේරුම් ගන්න ඕන. මේ මාර්ගය ඒ තියාගන්න පුළුවන් වෙන්න දැන් මේ මාර්ගයේ වැඩෙන්න ඕන. ඒකට තමයි මේ කියන්නේ කායනුපස්සනාව වැඩෙන්න ඕන. රූපය ගැන අපි ගොඩාක් බලන්න තියෙනවා. ඒ බලන ක්‍රම තමයි කායනුපස්සනාවේ එක එක විදිහට දීලා තියෙන්නේ. ඒකේ දැන් ප්‍රධානව අපි ආනාපාන සතිය තමයි ගන්නෙ. හරි. මට ඕන උනේ දැන් ආනාපාන සතිය කොහොමද විදර්ශනාවට කරන්නේ කියන එක පෙන්වන්න. ඒකට ඉන්න කලින් මේ ටික තේරුම් ගන්න ඕන. මොකද මේ ටික තේරුම් ගත්ත කෙනාට තමයි අරක කියා දෙන්න පුළුවන්. අපි ඒක ටිකක් කතා කරමු. පොඩි බ්‍රේක් එකක් විනාඩි 5 10ක් ගන්නවද? නේ? එහෙනම් ඊට පස්සේ කතා කරමු.